අද දින 2024 ඔක්තෝබර 13 වෙනි ඉරිදා අපි මේ සම්බන්ධ වෙලා සිටින්නේ ඉස්සරණ වනයේ මගින් ආධුනිකයන් සඳහා පවත්වනු ලබන සතිමත් වීමේ වැඩසටහනටයි. එහි පළමුවෙනි අංගය වන්නේ ස්වාමීන් වහන්සේ විසින් අප සඳහා සතිමත් වීම අරලා ධර්ම දේශනාවක් කිරීමයි. අනතුරුව මේ වැඩසටහන හඳුන්වා දීමත් ඉන් පසුව අප වෙත ලැබී ඇති වාර්තා අත්දැකීම් ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කර ඒට පිළිතුරු ලබා ගැනීමත් ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් පසුව අපේ වැඩසටහන නිමා වෙනවා. ඉතින් සෑම දිනකම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් 7ටත් මෙල්බන් වෙලාවෙන් 12 මාරටත් අප මේ වැඩසටහන ආරම්භ කරනවා. මං ඉතා ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට මේ ධර්ම දේශනාවට ආරාධනා කරනවා. සාදු සාදු සාදු.
හොඳයි, හැම දෙනාම ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙලා සාදුකාරය පවත්වලා තමන් අධිෂ්ඨාන කරගන්න ධර්ම දේශනාව සඳහා.
සාදු සාදු සාදු.
නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. අචර්යම් බන්තේ අභූතම් බන්තේ යාව ගම්භීරෝ ඡායං බන්තේ පටිච්ච සමුප්පාදෝ ගම්භීරාච භාවසෝ ච අත ච පන මේ උත්තාන කුත්තාන කෝවිය කායති ති. සද්ධාවන්ත බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ මාතෘකා තබා ගත්තේ බුදු පියාණන් වහන්සේ සමග උපස්ථානක ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ධර්ම භාණ්ඩාගාරික ධර්ම ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් බුදු පියාණන් වහන්සේට පවසපු මේ ප්‍රකාශයක්. අචර්යම් බන්තේ අභූතම් බන්තේ යාච ගම්භීරෝ ඡායම් බන්තේ පටිච්චසමුප්පාදෝ ගම්භීර ගම්භීරව භාසෝ ච අතපන මේ උත්තාන කුත්තාන කෝවිය කාය. ඒ කියන්නේ මේ උන්වහන්සේ මේක ගොඩක් ප්‍රසිද්ධයි. අපි ධර්ම ශ්‍රවණය කරන ධර්මදේශයට එකතු වෙච්ච අය දන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ වගේ ප්‍රකාශයක් කළා තිනවා. ඒ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ උත්තර දුන්නා, මාහේවං ආනන්ද අවච ගම්බීරෝ ඡායං ආනන්ද පටිච්චසමුප්පාදෝ ගම්බීරාව භාසෝ ච ඒතස්ස ආනන්ද ධම්මස්ස අනනුබෝධෝ අපටි වේදවා ඒවා මයං පජා තත්තා කුල ජාතකා කුලගන්ටික ජාතකා මුංජ පබ්බජ්ජුතා අපායන් දුග්ගතින් විනිපාතන් සංසාරන් නාතිවත්. ඒ කියන්නේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්ස මේ හේතුඵල දේශනා මෙච්චර ගැඹුරුයි කියලා කියනවා. කොච්චර ගැඹුරුද කියනවත් කිව්වට මේ කාරණේ පොදුමයි ස්වාමීන් වහන්ස, මේ මට නම් හරියට ගැඹුරු නෑ වගේ තමයි තේරෙන්නේ. මේ පටිච්චසමුප්පාදය උනාසේ ධර්මයේ මාර්ගඵලලාභියෙක් සෝතාපන්න ඵලයේ හිටියේ, වගේම ධර්මය උනාසේ තමයි බුදු පියාණන් වහන්සේගේ ධර්මය මේ කටපාඩමෙන් මතක තියාගත්තේ අකුණක් නෑර. භාගතුන් වහන්සේ සමගම වාසය කරමින් උනාසේ පසුපස යමින් උනාසර නීතියක් දාලා තිනවා. උනාසේ අවස්ථායක වෙන වෙලාවේ දාපු නීති වලින් එකක් තමයි මේ උවහන්සේ මම නැති තැන කියමු ධර්ම දේශනා මට නැවත ප්‍රකාශ කරන්නට ඕනේ කියලා. ඒ වගේ මේ නීති ගොඩක් දැම් මට හම්බෙන පිරිකර උවහන්සේ බාර ගන්න ඕන, උවහන්සේ හම්බෙන්නේ මට දෙන්න බෑ. මේ වගේ තනතුර මේ හරියට පවත්වාගෙන යමින් ඒකේ කතන් එහෙම නැත්නම් ඒකට එන අවලාද ඉතාම අඩු වෙන විදිහට තමයි උන්වහන්සේ කටයුතු කරේ. ඒ නිසා මෙන්න මේ ධර්මය එකතු කර ගැනීමේ මේ මහා සංගායනාවේදී පළවෙනි සංගායනාවේදී ඉතාම ප්‍රධාන අවශ්‍යතාවයක් වුණා. ඒ දේ පිළිබඳවත් අපි දන්නවා. ඒ පළවෙනි සංගායනාවේ රහත් එක නමක් අඩුයි. දැන් මේ උන්වහන්සේ විතරයි අඩු. උන්වහන්සේ නැතුව කොහොමවත් මේ වැඩේ කරන්නත් අමාරු. ඉතින් කලින් දවසේ රාත්‍රියේ දෙඩි ලෙස වීරිය අරගෙන භාවනා කරනවා. සක්මන් පරියන්ක කරාට මේ රහත් ඵලය සාක්ෂාත් වෙන්නේ නැහැ. ඊට පස්සේ අර වීරිය සම්බර වෙනවා. මේ උනන්දු අතහැරලා දාපු වෙලාව. හාන්සි වෙන හදනකොට මේදී සතර ඉරියව්වෙන් තොරව රහත් භාවය ලබනවා. උන්වහන්සේ ඉදීම වඩිනවා කියනවා මේ සංගායනාවේ. තමන්ගේ හිස් වෙලා තිබ්බ යාසනෙට. ඉතින් මේ වගේ ධර්මයේ පිළිබඳව පුදුම පුතුල දැනුමක් අවබෝධයක් තිබ්බ. ඒ වගේම සෝවාන් ඵලයේ හිටියට පටිසම්භිදා අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන මේ සම්විත පරිසම්බිදාවෙන් සම්පූර්ණ කෙනෙක් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ අර ප්‍රසිද්ධයි. ඉතින් උන්වහන්සේට මේක සරල විදියට තේරෙනවා. ඉතින් ඒක උන්වහන්සේ එලි කරන උත්සාහ. එතකොට තමයි බුදු පියාණන් පිරන්නේ මායවං ආනන්ද අවච මායවං ආනන්ද අවච ආනන්ද එසේ නොකියව ආනන්ද එසේ නොකියව මේ හේතුඵල ධර්මයේ ගැඹුරුයි ගැඹුරු දැකීමක් ඇත්තේ. ආනන්ද මේ ධර්මය නොදැනීම හේතු කොටගෙන හොඳින් අවබෝධ නොකිරීම හේතු කොටගෙනම සත්ත්ව සමූහය මීයන් විසින් කපාවුල් කරන ලද රෙදිවියන්න්ගේ නූල් කැටියක් මෙන් අවුල් කුරුළු කූටුවක් මෙන් ගෙති ධන විස්සක් මෙන් පැටලි සැපයෙන් පහ වූ බැවින් අපාය නම් වූ නපුරු ගති ඇති වූ දුක්ඛතා වූ සසර නොඉක්මවයි. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ පටිසමුප්පාදයේ ඔය ලේසි කියලා ඔබතුම් ඔබ ආයතුන් වහන්සේ කිව්වට එහෙම කියන්නම් එපා. මෙන්න මේ කාරණේම තේරුම් ගන්න බැරුව තමයි කට්ටිය මේ විදිහේ தත්ත්වයකට පත් වෙලා ඉන්නේ කියන එක උන්වහන්සේ පෙන්නනවා. මේ අවුලෙන් අවුලක යන්නේ කියලා. ඒ නිසා එහෙම දේශනා කළ බුදු පියාණන් වහන්සේ එතනින්ම පටන් ගන්න. අතීතපච්චා ජරා මරණන්ති ඉති පුට්ටේන සත ආනන්ද අතීතිස්ස වචනීයම් කි පච්චා ජරා මරණන්ති ඉති චේවදෙය යාති පච්චා ජරා මරණන්ති ඉච්ඡස්ස වචනීයම්. ආනන්ද යමක් හේතු කරගෙන ජරාව හා මරණය වේනම් ඒ හේතුව කිම ඇත්තේ දැ මෙසේ අසන ලද්දා වූ ප්‍රඥාවන්තයා විසින් ඒ කාන්තේම ඇත්තේ යයි ඔහුට කියන. යමක් හේතු කරගෙන ජරා මරණය වේනම් ඒ ප්‍රත්‍යකවරේ දැයි කියන්නේ. එනම් ජාතිය කොට ජරා මරණ වේ යයි. ඔන්න මේ යටීම පටන් ගන්න බුදු පියාණන් වහන්සේ. මේ ජරා මරණ වලින්ම පටන් ගන්න. පටිසමුප්පාද ක්‍රියාවෙන්. මේ ජරා මරණ වලට හේතුව මොකද්ද කියලා. ඉතින් මේ ජරා මරණ වලට හේතුව එහෙම නැත්නම් මේ ලෙඩවීම මරණය. මේ අපිට හැම කෙනාටම උරුම දේ. සත්වයෙක් අනිවාර්යෙන්ම ජරාවට පත් වෙනවා, මරණයට පත් වෙනවා. නමුත් මෙන්න මේ කාරණේ අපි තුල වැහිලා තියෙනවා. යම් යම් වෙලාවකට ඉතින් එනවා මතු වෙලාවේ. දැඩි මරණ බිය ඇති වෙන අවස්ථා තියෙනවා කෙනා ඒකට බය අවස්ථාවන් තියෙනවා. සමහර සත්වුන්ට බයයි. සමහර වැස්සට බයයි. සමහර කළුවරට, සමහර අකුණු ගහනකොට, සමහර රතේඤ්ඤාවලට මේ ආදී වශයෙන් එක එක බය ඇති වෙනවා. ඒ වගේම තමන්ගේ ගමන් කරනකොට වාහනයක් පාර ගියත් 99න් බේරෙච්ච වෙලාවක ඔන්න තමන්ට දැනෙනවා මරණ බය ළඟින් ගියා. මෙහෙම වුණා වුණා නම් නැත්තම් කෑලි නෑ. මේ වගේ මේ තවන්ට එනවා මරණ බය කියන එක යම් දැනෙච්ච අවස්ථාවක්. ඉතින් මෙන්න මේ ජරා මරණය කියන එක ලැබෙන්න හේතුව මොකද්ද කියන එක තමයි මෙතනදී මුලින්ම බුදු පියාණන් වහන්සේ විමසන්නේ. ඉතින් ඒකට උත්තර එක එක ඒවා තමයි සාමාන්‍ය කියනවා උත්තර දෙන්නේ. ලෙඩ වෙන්න හේතුව මෙන්න මේ වෛරසය, මේකට හේතුව මෙන්න මේ ඉන්ද්‍රිය අඩපණවීම, ඒකට හේතුව මෙන්න මේ අපත්‍ය දේ ආහාරයට ගැනීම, මේ වගේ හේතු අනන්ත තියෙනවා වෛද්‍යසා. ජරා මරණයට හේතු ඒ අය ගාව තියෙනවා. හැබැයි ප්‍රඥාවන්තයා ජරා මරණයට හේතුව කියලා පෙන්නන්නේ මෙන්න මේ උපදීම කියලා තමයි බුදු පියාණන් වහන්සේ පෙන්නේ. එනිසා ජාති තමයි ජරා මරණයට හේතුව. නමුත් ඒක පිළිගන්නේ නෑ කියන තේ ඔක ලොකු සංසිද්ධිකම් නිතර මතක් කරන එක. මරණ සහතිකේ මේ මැරෙන්න හේතුව විවිධාකාරයක විදිහට ලිව්වට ඇත්තම හේතුව ඉපදීමයි කියන එකයි. එන්න ඕනේ ඒ ඉපදීම කවුරු හරි කිව්ව. මේක ඉතින් විහිළු සහගත එකක් බවට පත් වෙනවා ඒකේ අය වෙලා ඒකේ නා. ඒ සහතිකේ මොකද ඒකේ තියෙන්නේ ඊට වැඩිය මේ අපිට මේ ලෝකෙට පහළ නම් පස්සේ එකතු වෙලා හදාගත්ත පේන දේවල් ටික විතරයි. මෙන්න මේ විදිහට පින්වත්නි අපේ ජාතිය ජරා මරණ ජාතිය නිසාම ජරා මරණ සිද්ධ වෙනවා කියන කාරණය මේ මෙහෙම කියනකොට තේරුම් ගන්න පුළුවන් වුණාට ඒක හරියටම අවබෝධ කරන කෙනෙක් මේ පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අවබෝධ කරපු කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ඉපදීමයි හේතුව ලෙඩ වෙලා මරණයට පත්වීම සඳහා කියන විශ්වාසය හදාගන්න එක ලේසි පහසු වැඩක් නෙමෙයි. නම් දැනුමක් විදියට ගන්න පුළුවන්. මොහොත් බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ඒ අවබෝධ කිරීම ලේසි වැඩක් නෙවෙයි. යන්නේ අවබෝධ කරපු නැති නිසාම සත්වයා මේ සංසාරේ මේ පැටලි පැටලි යවන් කරන නූල් කැටියක් අවුල් වෙලා වගේ හරි කුරුළු කූඩුව කර කෙදි ගෙති 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 යස්සේ ගිහින් ගිහින් තියෙන පැටලිලා ධන 20ක් පැටලිලා එකට තියෙන්නේ. ආනේ වගේ මේ සංසාරේ පැටලි පැටලි ගමන් කරන එකක් වෙලා තියෙනවා මේ කාරණේ නොදන්න නිසා. ඉතින් මේ කාරණේම හරියට තේරුම් ගත්තොත් ඉතින් ඕක තේරුම් ගැනීම ගැන මෙහෙම අපි කතා කරනවා. ඉපදුනහම මැරෙනවා. ඊළඟට තව අපි මේක ධර්මය දන්න කෙනෙක් කතා කරනවා එහෙම දෙයක් නෙවෙයි. අපි දැන් කෙනෙක් මුණ ගැහෙනවා, මුණ ගැහිලා ඒ කෙනා අයින් වෙලා හම් වෙනවා, තමන්ගේ සහෝදරයෙක් හම් වෙනවා. එයා ඊට පස්සේ අපි ඒ ඥාතියගේ සහෝදරයාගේ සමු අරගෙන යනවා. අන්න ඒ ටිකේ ඒ පුද්ගලයා ඉන්න වෙලා ඒ තිබුණා නැති වුණාම ජරා මරණ වගේ තමයි. එයා දැන් මට පේන්න හෝ ඇසුරට ඇත්තේ නැහැ. එයාගේ කටහඬක් නැහැ. එයාගේ රූපයක් නැහැ. එයාගේ එයාගේ ගඳ සුවඳ එයාගේ පහස ආදී මේ ඉන්ද්‍රියන්ට එයාගේ ලැබෙන දේවල් ටික දැන් නැහැ. ඉතින් මරණයක් වගේ තමයි. නැවත හම්මුණා තයි උප්පත්තියක් වෙනවා. මෙන්න මේ විදිහටත් ඉතින් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් යම් විදිහකට යම් මානසිකාරයක් කරනකොට මෙහෙම අදහසකුත් එනවා කෙනෙක්ට. ඒ වගේ වින්වත් ඒක තමන්ගේ මේ පොඩි වයසක අය නැති වෙලා ගියාම ඉතින් යම් ප්‍රමාණික දුකක් එනවා. ඉස්සෙල්ලා මැරිලා ගියා. ඉතින් මේක තමයි වෙන්නේ කියලා අර නමුත් අර වයසට යනකොට ලෙඩ වෙලා මරණයට එය සූදානම්. නිකන්ක අනිත් අයත් මැරෙන්න ඉන්නේ කොහොමදත් කියන එක දන්නවා. ඉතින් ඒ නිසා ඒ වගේ තත්වයන් ටිකක් ටිකක් තේරුම් ගන්න පුළුවන්. හැබැයි අකාලේ මේ ඇද්ද වෙලාවට ඉතාලම එක දුකක් බවට පත් වෙනවා. ඒක තමයි හැම දිනම දුක් වෙනවා. අනේ මේවන අකල් වර්ණයක් නොවේවා කියලා තමයි ප්‍රකාශ. ඒ විදිහට මේ සාමාන්‍ය කෙනෙකුට වුණත් ටිකක් ධර්මයට යොමු වෙලා කටයුතු කරනකොට මේක තේරුම් ගන්න පුළුවන්. හැබැයි බුදු පියාණන් වහන්සේගේ ධර්මය ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. මානසික සත්‍යයේ විසුද්ධියට ඒකායන මාර්ගයයි තියෙන්නේ. ශෝක පරිද්දවාන සමුතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය. ඒ ඒකායන මාර්ගයේ ගත කරන කෙනාට ශෝක පරිදේවඩ වෙනවා, දුක් දුම්නස්සලපත් වෙනවා, ඥානයන් පහළ වෙනවා, නිර්වාණයත් සාක්ෂාත් වෙනවා. යදිදං චත්තාරෝ සත්පට්ඨානං සතර සතිපට්ඨානයයි මහන්නේ මාර්ගය කියලා බුදුපියාණන් වහන්සේගේ ධර්මය යොමු වෙලා ඒක තේරුම් අරන් ඒක හැසිරෙන්න උත්සාහ කරන කෙනාට ඔන්න ඊට වැඩි ටික ටික තේරෙන්න පටන් ගන්නවා. තමන් සක්මන් කරනකොට අඩියක් ඔසවලා අඩියක් තියෙනවා. තමන්ගේ සක්මන් කාල වේලාව පටන් ගන්නවා ඉවර වෙලා. පරියංගර වාඩි වෙනවා ඉවර වීමක් තියෙනවා. වැඩ කරනවා ඉවර වීමක්. මේ ද සතියට එනවා අසතියටපත් වෙනවා ඉවර වීමක් දකින්න. ඊට වැඩි තව හොඳට සිහිය පුහුණු කොහුණු කරනකොට මේ සක්මනේ එකක කෙලවරකට යන සංසිහිය තියෙනවා. එතනින් ඒක වෙලා අනිත් පැත්තට එනවා. මේ විදිහට එකක් එකක් ඉවර වෙනවා. මේ විදිහට මරණය ප්‍රකට වෙනවා. හුස්ම ගන්නකොට ආශ්වාස ප්‍රශ්වාස තියෙනවා. ඊළඟ මල්ලාට හුස්ම නැහැ. දැන් මේ වෙලාවේ හුස්ම නැති වෙලාවේ ඔන්න ඒක ඉවර වෙලා මැරිලා. මෙන්න මේ විදිහට ටික ටික නැති අවස්ථා Tamanට පේන ප්‍රකට වෙලා යනවා. ඒ වගේම අඩියක් තිය අඩියක් ඔසවන කොට මේ යටිපතුලට දැනෙන ස්පර්ශය වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් යනකොට දැනෙන ස්පර්ශය නැතිවීමින් නැතිවීමින් යනවා. මෙනෙහි කිරීම ඊළඟකට ඊළඟකට මාරු වෙනවා. මෙන්න මේ විදිහට නැති තේරෙන්න පටන් ගන්නවා. ඒ එක එක මොහොතේ මොහොතක් පාසා මේ විදිහට මරණ සිද්ධ. ආශ්වාස ඉවර වෙලා මැරිලා ප්‍රශ්වාස වලට මේ දෙක අතර හිටසක් තියෙනවා. මේ විදිහට එන්න 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 අපිට පැහැදිලි වෙන්න පටන් ගන්නවා ජාති ජරා මරණ කියන කාරණේ ළඟ ළඟ. යන්නේ විදිහට හොඳට සක්සුදක්සේ ඒ සිහිය හදාගත්ත කෙනාට මේක ප්‍රකට වෙනකොට ආන්න ඒ කෙනා සම්පූර්ණ වශයෙන්ම මේ කාරණයට කිට්ටු වෙන අවබෝධ කරනවා. එතකොට ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ තේරෙනවා ඒ වෙලාවේ ආනේ හරි ලේසි මේ පටිසම්පාදේන මේ පේන්නේ කියලා. එතේ ඊළඟ කාරණයක් තියෙනවා. ඉතින් මේ වගේ ඒ දේවල් මේ තේරුම් ගන්නකොට ඊළඟට ඔන්න චින්තාමය ඥාන ඇවිල්ලා ඕන හරස් වෙනවා. අපේ ධර්මය වුණු කරන අයට තියෙනවා මේ බුදු පියාණන් ප්‍රදේශනා කරලා තියෙනවා ඥාන තුනක්. සුතමේ ඥාන, චින්තාමය ඥාන සහ භාවනාමය ඥාන. සුතමේ ඥාන කියන පින්වත්නි මේ අපි මේ විදිහට මේ අහගන්නේ මේ බණක් අහනවා පොතක් කියවනවා ඒකෙන් තේරුම් ගන්නවා යම් අහනවා. ඒනේ චින්තාමය ඥාන. ඊට පස්සේ තේරුම් ගන්නවා. ආ මේ මේකයි. මේ මේකයි කියලා. අන්නේ තේරුම් ගැනීම ඊට පස්සේ අපිට මේ තව ඉස්සරහට තමන්ම අරගෙන යනවා. ඉතින් ඔන්න ඔය විදිහට අර මේ හදාගත්තා වූ සිහිය ඔය ආකාරයෙන් අපේ එන්නෙන්න වැඩි 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 වෙද්දී අපිට මේක අර ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ ප්‍රකටයි. ඉතින් ඔය ප්‍රකට වීම අර සුතමේ ඥාණයෙන් දැනගෙන චින්තාමේ වශයෙන් මෙහෙම හිතා ගන්න තේරුම් ගන්න. ආ මේ විදිහයි මේ කකුල ඔසවනටත් තියෙනවා මෙතන මරණය. උස්මත් පටන් ගන්නකොට ඉවර වෙනකොට එතන තියෙනවා මරණයක් උපදීමක්. මෙන්න මේක නිකන් හිතලා දැන් මේ ප්‍රකාශ වෙනවා. දැන් මේ ධර්මයේ මේ බණ කියන්නේ චින්තාවයි. හැබැයි මේ දෙක විතරක් මදිපි. මේ තුන්වෙනි ඥානෙත් අවශ්‍යයි මේ කාරණේ සම්පූර්ණ වෙන්න නම්. ඒ තමයි තමන් යෙදිලා ඉන්න වෙලාවේ සක්මනේදී මේක තේරෙන වෙලාව. සක්මනේදී මෙන්න මේක සිද්ධ වෙන වෙලාවේ වර්තමානයේ මොහොතේම අන්න ඒක භාවනා ඥානවලපත්. ඒ වෙලාවේ අත්දකින්නකොට ඒ හුස්ම මේ වර්තමානයේදී මේ දැන් මේ සිද්ධ වෙන වෙලාවේ ඒ තුල සිහියෙන් ගත කරන කෙනාට මේක ප්‍රකට වෙනවා. යන්නේ වෙලාවේ තමයි භාවනා ඥානය. ඒ නිසා මේ තුනම එකතු වුණාම ඔන්න තමන් අවබෝධයකට අරගෙන යනවා. ඉතින් යන්නේ නිසා මෙන්න මේ කාරණය මේ හොඳට අපි ඔළුවේ තියාගන්න ඕන එකක්. නැත්තම් වෙන්නේ සුතමේ අහගත් එකයි හිත හිත මනසිකාරය කරන එකයි භාවනාව කියලා පටලවා ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ ඒ දෙකම අවශ්‍ය වෙන්නේ ඇත්තටම භාවනාමය ඥානය මේක සාක්ෂාත් කිරීම සඳහාමයි. නැතුව ඒක ඒ දෙක විතරක් වෙනම අරගෙනීමට නෙමෙයි. අහගන්න එක ඊට පස්සේ ගැන හොඳට මෙනෙහි කළා මෙහෙමයි වෙන්නේ කියලා හොඳින් හිතන්න පුළුවන්කම ප්‍රයෝජනෙට ගන්නේ වැඩේ කිරීම සඳහා. මේ සෝපාක වගේ අවුරුදු 7 පොඩි ළමයෙක් වගේ සක්මන් කරනවා. කිසි කෙනෙක් කිසි දෙයක් දන්නේ නැති කෙනෙක් වගේ සක්මන් කරනවා. බුදු පියාණන්සේ පෙන්නලා තියෙනවා. මේ ඇස් ඇත්තේ මුත් අන්ධෙක් වගේ සිහිය හදා ගන්න වැඩ කරලා. කන් ඇත්තේ මුත් බීරෙක් වගේ. කාණේ ඇත්තේ මුත් මලමිනියක් වගේ. නුවණ ඇත්තේ මුත් මෝඩයෙක් වගේ. මේක කරනවා. එහාට යනවා සක්මන් මෙහාට එනවා. මොකක්වත් නැහැ නේ කෙනා ගාව. ඔය කියන ප්‍රාණවත්කම එහෙම නැත්නම් මේ ලොකු වෙනස් වැඩ කිරීමක් අලුත් දෙයක් හැදීමක් ඔය මොනවත්ක්වත් වෙන්නේ නැහැ. ඇහැක් තිබ්බට නැහැ වගේ කන නැහැ වගේ පරියංග වාඩිලා ඉන්නවා ඇස් වහලා කන වැඩ කරන්නෙම නැහැ වගේ තියෙනවා. භාවිතා වෙන්නෙම නැහැ වගේ. ඉතින් මෙන්න මේ විදිහට කටයුතු කරනකොට තමයි අන්න අර අහපු සුතමයත් ඒ හිතපු චින්තාමයත් නියම විදිහට වැඩ කරන්න පටන්. ඒ සමේ ගොඩක් වරදින එකක් අපේ ආධුනිකයන්ට ඉතාම අමාරුයි. මේ කාරණේ තේරුම් ගන්න. ඒ නිසා දැන් ඔය මේ මෑතක අපිත් එක්ක ගත කරා අලුත්ෙන්ම භාවනාවට පුදුම උනන්දුවක් ඇති කරගත්තු පුද්ගලයෙක්. ඉතින් මේ මහත්තයා උපවාසක මහත්තයා මේ ආවෙත් භාවනාව සඳහාම හදාගන්න ඕන කියන කාරණේ අවුරුදු 47ක් වෙනකොට කොළඹ ගත කළා, ත්‍රිවිල් වලලා ගංජා හැම පාවිච්චි වෙලා ඒ කටයුතු කොහොම කළා මේක. හැබැයි කොහොම හරි මොකක් හරි තමන් තුළ ඇතුලේ තිබ්බ දෙයක් මතු වෙලා, ඉතින් එයා මේ කොහොම හරි භාවනාවට පුදුම උනන්දුවක් ඒ සඳහා ඕන කැපකිරීමක් කරන්න බලාපොරොත්තු වෙන පැමිණෙනවා. මෙයාට ඉතින් ඒක කරගෙන යනකොට ඇත්තටම හොඳට මුල දෙන මූලික උපදේශ මේ යටිපතුල ස්පර්ශය විතරක් බලාගෙන යන්න, හිත දුවන කොට අපව මේක ගන්න, සද්දවලට යනවා, රූපවලට හිත දුවනවා, ඊළඟට හිතුවේලි එක එක ඒවා හිත ඇතුලේ වැඩ කරනවා. මේ වාවට කමක් නැහැ, ඒකක් දන්නේ සිහිය නිසා. හැබැයි ආපහු සක්මනට ගන්න, කයට මුල් තැන දෙන්න, කාය අනුපස්සනාව. අන්න ඊට පස්සේ හතර සතිපට්ඨානෙම ටික ටික වැඩෙනවා කියලා. ඉතින් මේක තේරුම් අරගෙන ඒව හොඳට කරමින් පරියන්කෙත් වාඩි වෙලා තමන්ගේ ඉරියව්වට හිත අරගෙන මුලින්ම පස්ස තද වෙලා තියෙනවා, කකුල් තද වෙලා, පිරමීඩයක් වගේ කොන්ද කෙලින්, ඔළුව කෙලින්, කන්දක් වගේ තුඹහක් වගේ ඉන්නවා. මෙන්න මේ ඉන්න ඇඟ ගැන අවධානය තියාගන්න. එතකොට ඇඟ ඇතුළේ ඉබේ වැඩ කරන ඒවා අසු වෙනවා, හුස්ම එහෙම අහු වෙනවා කොහෙද කියලා ඒක මතු වෙලෙන තැන බලන්න. නැතුව තමන් හිතලා නෙමෙයි, නහය ගාවද, බඩ පිඹ නැකලන එකද, පපුස් පහත් වෙන එකද, උරහිස් උස් පහත් වෙන එකද, ඇඳුම් තද වෙන ඉහිල්ලෙන එකද, මොකක් හරි කමක් වැඩියෙන් දැනෙන දෙයින් මම ඉස්සරහට යන්නේ. ඉතින් අන්න එහෙම වැඩියෙන් දැනෙන දේ හොයාගත්තම, ඉරියව්ව හරියට අල්ලගත්තම මේක මූල කර්මස්ථානයේ බවට පත් වෙනවා. සක්මනේ නම් යටි කකුල් ස්පර්ශය, යටිපතුල් ස්පර්ශය, කකුල් වැඩ කිරීම මූල කර්මස්ථාන. තේන්නේ මූල කර්මස්ථානේ මුලට තියාගෙන ඒක හැරමිටිය ඒක වාරුව කරගෙන තමයි මේක ඉස්සරහට යන්නේ. යනකොට අර දුවන දේවල් සද්දව හිතුවිලි වේදනා දකින්නේ රූප මේවා එතකොට ටිකක් මුලකාදී බාහිර දේ බවට පත් වෙනවා. ඒක නැවත ඒක බව දැනගෙන නැවත ගැනීම තමයි මුලදී අපි සිද්ධ කරන්නේ. ඒකට අපිට කියන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය. මුලට එනවා නැවත. ඒක භාවනා ලෝකයේ අතර යෝනිසෝ මනසිකාරය කියන මේ වචනේ නිර්වචනය කරන්න පුළුවන් ප්‍රාථමික මූලික කොට එකක් ඒක. ඇතර ඊට පස්සේ ඒක විකාශය වෙනවා අරමුණක හොඳට බැහැගෙන ඒකේ තොරතුරු බැලීම. ඉතින් මෙන්න මේකට කලින් අරමුණට ගන්න eBay හරියට. අරමුණ කියන්නේ මොකද්ද? අරමුණ කර්මස්ථාන. එහෙම නැත්නම් ඇඟ කායානුපස්සනාව බුදු පියාණන් අපට පෙන්නලා තියෙනවානේ. අන්න මේ කායානුපස්සනාවට පැමිණි වෙලාව ඉඳන් ඔන්න භාවනාව ඉස්සරහට සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහින් අත්‍ය ඔය දුවන හිත නැවත ගනිමින් යන කෙනාට ටික ටික පුළුවන් වෙනවා අර දුවන හිතේ දේවලු සද්ද වේදනා හිතුවිලි රූප මේවටත් යම් ප්‍රමාණයකට දැන් රූපයක් දැන් සද්දයක් දැන් හිතුවිලි දැන් රිදෙන එකක් ඇවිල්ලා තියෙනවා කියලා දැනගන්න හරියට අවදි වෙන්න. ඒක ලේසි නෑ මුලදී. මුලදී මේවා බාධා, අයියෝ වට ඉවරයක් නෑ සිතුවිලි නෝ, අයියෝ මේ ඉවරයක් නෑ සද්ද මේවා කරන්න බෑ කියන තැන ඉන්නේ. ඉතින් ඔන්න ඔය වගේ මේ දේවල් පහු කරගෙන යනකොට ඉතින් මේ පුද්ගලයාත් මේ කාරණා හොඳට ටික ටික තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඉස්සරහට ගමන් කරද්දී ඉතින් ටික ටික මේ හොඳට ඒ කමඨාන් පිළිබඳව තේරුම් ගන්නවා, කියන්නත් උත්සාහ කරනවා, කියනවා බුදු උනන්දුවක්. මේ විදිහට ගත කරලා මේ ලියන්නත් පුරුදු කරනවා. එනකොට මුලින්ම මුල කමඨාන සහයක මතු කරගත් ආකාරයේ ඊළඟට ඒ මුල කමඨානේ මෙනෙහි කරපු හැටි සක්මුණ නම් වම දකුණ වාඩි වෙලා ඉන්නකේ පරියන්කේ නම් ආශ්වාස ප්‍රශ්වාස නැත්නම් දැනෙනවා දැනෙන මේ විදිහට මෙනෙහි කරාට මදි, මෙනෙහි කරාට දැනෙන දෙයක් තියෙනවනේ. යටිපතුලි ස්පර්ශේ මොනවද දැනෙන්නේ? මම කිව්වට වඩා නෑ නේ, දැනෙන එකත් එපෑ. ආ, ඉලුඹ වදිනකොට, ධාරේ වදිනකොට, කොට්ටි වදිනකොට මොනවද දැනෙන්නේ? කලණු පැදුරක නම් ඒ ස්පර්ශය දැනෙන හැටි, වැල්ලින් නම් ඒ ස්පර්ශය, තනකොළේ නම් ඒක, සිමින් ගොලක නම් ඒක, ආදි වශයෙන් මේ දැනෙන හැටි වම දකුණු දැනෙන විදිහ අන්න එක වටහා ගත්තේදී ලියන්න ඕනේ ඉතින්. නේද? එහෙම වැටෙහි වැටෙහි කොච්චර යා ගන්න පුළුවන් වාද ඒක. අන්න ඒකත් හරි වැදගත්. එතකොට අර සිහිය එකම සති සමාධි කියන කාරණේත් අපිට එකතු වෙනවා. අඩි කීපයක් වැඩිපුර තියාගත්තම නේතු තුල සමාධියකුත් වැඩිලා. කොස්ම වාර කීයක් එක දිගට ওই විදිහට වැටෙහි වැටෙහි පුළුවන්. ආස්වාස් ප්‍රස්වාස් කිව්වට හිතෙන් කියනවා. අපි ආස්වාස් ප්‍රස්වාස් වල නොවෙන්න පුළුවන්. එනිසා හරියටම ආශ්වාස කියන්නේ ආශ්වාසයද ඒකේ කොහොමද ස්වභාවය ප්‍රශ්වාසයේ ස්වභාවය මේ දෙකේ වෙනස මේ විදිහට පින්නත් අපි බලන්න කියන්නේ දෙහෙදේ බලනවා බලලා ඒකේ වාර කීයක් පුළුවන් නම් සමානලික ටික ටික ඊට පස්සේ මේකෙන් දුවනවනේ හිත එතකොට දැන් අපි දන්නවා සද්දක එහෙම නැත්නම් හිතුවෙල්ල කරදී රූපයකට දින්නේ මේ විදිහට මේ දුවපු දේ දන්න එකත් සිහිය දන්නකොටම අපි දන්නවා දැන් මේ මුල කර්මස්ථාන තියෙනවා එනිසා ඕකේ මේ ඉන්න ඕනේ මේ ඉන්න ඕනේ නැවත කියන එක ඉබේම හිත දැන් හොඳට ශික්ෂාකාමී වෙලා ඉතින් ඔන්න ශික්ෂා වැඩෙනවා එතකොට සීල ශික්ෂා සමාධි ශික්ෂා දැන් ටික ටික වැඩිලා මේ ප්‍රඥා ශික්ෂාවටත් ගමන් කරනවා ඔන්න ඔය විදිහට හික්මීම ඇති වෙනවා නිසා සීලය ඇත්තටම රැකෙන්නේ මේ වගේ දෙක පුරුදු පුහුණු වෙච්ච ශක්තියක් හදාගත්ත කෙනෙකුට විතරයි. නිසා මේ සිහිය ප්‍රතිපත්තාණි වඩන කෙනෙක්ට පුළුවන් ඒක හදා. නිසා ඒ විදිහ නැවත එන ගතිය, නැවත මුලට එන ගතිය අන්න ඒක දකිමින් අන්න ඒ යෝනිසෝමනසිකාරයෙන් යාත්‍රා කරන. ඒක කරන්න කරන්න මේ ටික ටික තමන්ට අර මේ මේකේ නතුභාවය වැඩි වෙනවා. ඒ වුණාට ටික දවසක් යනකොට දැන් මුල තියෙන මේ ඒ විනෝද ජොලිය නෑ මුළු දෙහරි දැන් මේක පැහැදිලි වෙයිගෙන එනවා නමුත් ටික කාලයක් යනකොට මේක ඒකාකාරී ගතියක් මොකද දැන් ඊළඟ දේවල් වලට යන්න තව මේ මේ හොඳට උනන්දු අවශ්‍යයි ඒක එක දිගට පැවැත්වීම හරහා තමයි මේක බලන්න වෙන්නේ අර මුල කාලෙන් විචිත්‍රයි අලුත් අලුත් දේවල් ඉතින් නිතිපතා පේනවා හැබැයි ටික කාලයක් යද්දි දැන් අලුත් දේවල් බලන්න මේ රැඳීගෙන ඉන්න ඕනේ දෙනිසා මේ අතර මුලදි තරම් ශක්තිය ඕනෙත් නෑ මේ වැඩේට මේ පහ වෙනකොට නමුත් අර බලා ඉඳීම තමයි අත්‍යවශ්‍ය. උගොර දැන් අපි ටික ටික භවනාව යොමු වෙනවා මේ කරන වැඩේ නම් කෙරණ තත්වය. දැන් කෙරණ තනිය තමයි ඇත්තටම කියන්නේ භවනාව කියලා ලොකු සංස්කෘතික මතක් කරන ඕන. දැන් තමයි භවනාව පටන් ගන්න. කෙරෙන්න ගියාම ඒ කියන්නේ තමයි හුස්ම හොඳට දැකලා ඒක සංසිඳන පැත්තට දැන් පතුල ස්පර්ශය හොඳට තේරෙනවා මම දක්වන පැහැදිලිව ප්‍රකටයි ස්පර්ශ විතරයි ඒක දිගට පවතිනවා ඒක එහෙම එහෙ දෙව්වට හිත ශබ්ද හිතුවේ වේදනාවල නැවත එනවා ඉබේ ඒවත් ලොකු ගාණක් නෑ ඉතින් මේ විදිහට නිකන් ඔක්කොම බොඳ වෙලා කැඳයක් වගේ උජයක් වගේ එන්න පටන් ගන්න අවස්ථාවකට එන්න ඉතින් ඔන්න ඔය අවස්ථාවලදී ගොඩාක් දෙනෙක් මේ කාරණේදී ගොඩ දෙනෙක් මෙතනදී මේ පස්ස ගහනවා. ඒ පස්ස ගැහිම මේ හේතුව අර එක තැන ගත කිරීම නිසා. ඉතින් මේ නිසා මෙන්න මේ එක තැන ගත කිරීම කරන්න සිද්ධ වෙනකොට ඒ එපා වීම ටිකක් එන්න ගන්නවා. ඒ නිසා ඔන්න ඔය ඉදිරිය දැයිදී හරි උනන්දුවේ කටයුතු කරගෙන යන කෙනා ඕන්න ඊයේ නැවත ගියා. මොකද හේතුව ටිකක් උද වැඩ වැඩි වෙනවා. වැඩ කියන්නේ සාමාන්‍යයෙන් ඉති මොන හරි අලුත් වැඩක් එකතු වෙනකොට සාමාන්‍යයෙන් ඉදිනදා වැඩ ටික කරගෙන සුද්ධපයිත් කරන් ඉන්නකොට ඕන්න අපි මේක සුද්ධ කරමු අද මේ වැඩේ කරමු අද මෙහෙම කරමු කියනකොට ඔන්න ටිකක් බර වැඩි වෙනවා. වගේම අර භාවනාවත් එක තැන ගතියක් තියෙනවා. එතකොට මේක සුද්ධ කරගන්නේ නැහැ, හෙලි කිරීම කරන්නේ නැහැ. කියන්නේ ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා ඇත්තටම කරන්නේ. අන්නේ සුද්ධ කිරීම කරගන්න කෙනාට අවස්ථාවක් තියෙනවා ඒ මේ තමන්ව දකින්න මෙන්න මේකයි වෙන්නේ ආ මෙහෙමයි උනේ කියලා. ඉතින් එහෙම කෙනෙකුට ඔන්න ටික දවසක් ගත වෙනකොට තේරුම් අරගෙන ඒක මේ තව කෙනෙකුට කියලා දෙන්න හරිය කාලෙකට පුළුවන් වෙනවා ආ මෙහෙම වෙනවා. ඊට පස්සේ මේ කාලේ මෙහෙම වෙනවා. ඉතින් ඔක තමයි වැඩි ඉවසගෙන කටයුතු කරමු කියලා. ඉතින් ඔන්න ඔය විදිහට අර කරන් යන කෙනෙකුට පින්වත්නි මේ යාතිපච්චා ජරා මරණ කියන එක ඔන්න ඔය විදිහට ඉතා පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. යන්නේ ඒක තේරුම් ගන්න බෑ මේ නිකන් කාම ලෝකයේ ගත කරන කෙනෙක්ට. කාමයේත් ඇලිලා ගැලිලා සැප හොයමින් සැපම ගත හොයන ජීවිතයක් තියෙනවා. ඉතින් ඒ සැප කියන එක ඇහෙන් කනින් නාසෙන් දිවෙන් කයෙන් මනසෙන් මේ ඉන්ද්‍රිය හයෙන් ඒ සැප වේදනාව කියලා ඇති වෙලා නැති වෙලා යන මේ සංස්කාරයට වහා වැටිලා ඒක ඔස්සේ පස්සේ දුවන ලෝකයක් තියෙනවා. ඉතින් අන්න එහෙම ලෝකයක ඉතින් මේ නිතරම මේක තියෙන එකක් නෙවෙන නිසා ඇති වෙලා නැති වෙන එක නිසා ඔය ඉන්ද්‍රිය හය මාරු කර 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 හොයන්න වෙලා තියෙන පුදුම දුකක් ඉන්නේ. හැට රූප දෙන්න ඕනේ, කනට ශබ්ද දෙන්න ඕනේ, නාසයට ගඳ සුවඳ දෙන්න ඕනේ, දිවට රස දෙන්න ඕනේ, කයට පහස දෙන්න ඕනේ. කොච්චර දුන්නත් ඉවරයක් වෙනවා ඒව නිසා. නැවත නැවත දෙන්න ඕනේ, මාරු කරන්න ඕනේ. ඒ නිසා මේ හිතට එක එක අදහස් වල බෝත අදහස් දීලා ඔයක ඔහේ ගත කරනවා. ඉතින් මේව මාරු කර කර. ඉතින් මේ මාරු කිරීම තමයි අපි ඔය අපේ ජීවිතවල ඇත්තම තියෙන්නේ. හිතක ධර්මයට යොමු වෙන කලින් ඒක දැඩි වශයෙන් තිබුණා. නමුත් ඒ පුරුද්ද තවම ටික ටික තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට අර ඒක දකින්න එකත් මේ දැන් කාමයේ දැඩි වශයෙන් මේ දැන් රාගයේ ඉන්නේ, දැන් ඉන්නේ දැඩි ආසාවක, දැන් ඉන්නේ තරහක කියලා දැනගන්නකොට බුදු පියාණන් වහන්සේ මේ පැත්තෙන් පෙන්නනවා. ඒක කායනුපස්සනාව, ඊළඟට වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව විදිහට ඉදිරියට යනවා. ධම්මානුපස්සන. ඉතින් මේක දැනගන්නවා කියන තරම් ලේසි වැඩක් නෙවෙයි. දැන් ඔය අපි හිතුවට දැන් මේ මට දැන් තරහක් ඇවිල්ලා තියෙන්නේ කියලා දැනගන්නවා කියන එක මේ කිසිම තරම් පහසු එකක් නෙවෙයි. ඒකට හොඳ හැදිච්ච සිහියක් තියෙන්න ඕන. පටානේ කරලා එහෙම නැත්නම් කයත් එක්ක ගත කරපු සිහියක් තියෙන්න ඕන. අඩුම නැත්නම් පෙර ජීවිතයක පුරුද්දක් තියෙන්න ඕන. මොකද දැන් තරහ ගෙහෙලා ඉන්න වෙලාවේ තරහට ආපු අරමුණක් එක්ක තකට තක ඇලිලා වැඩේ යන වෙලාවේ දැන් මේ තමන් දිහා බලලා තමන්ගේ තරහ නිසා වෙවුලන හැටි, තරහ නිසා ලේ ගමනේ වැඩි වෙලා තියෙන හැටි, ගහන්න මරන්න හිතෙන හැටි, බනින්න එන වචන මේව ටික දකින්නවා කියන එක සෙල්ලම් වැඩක්. ඒක කරන්න එහෙම බැල්මක් බලන්නවත් හිතක් නෑ. අර එන ඒවා කරනව මිසක් පාලනයක් නෑ. ඉතින් එහෙම ස්වභාවයක් තියෙන ලෝකේ අපි සිහිය හදාගත්ත කෙනෙකුට ඔන්න ඕක දකින්න පුළුවන්. එහෙම දකින්න මේ පුහුණු අවශ්‍යයි. ඒ නිසා අර සාමාන්‍ය කෙනා මේ වගේ තත්ත්වයකදී එන දේවල් වලට වැඩ කරනවා කියන ඉතින් ස්වභාවයක්. ඒ නිසා ඒ කාමයේ ගත කරනකොට උනත් මෙන්න දැන් කාමයේ ඉන්නේ කියලා දැනගන්න පුළුවන් නම් ඒක බුදු පියාණන්ස් පෙන්නනවා හොඳ සිහිය. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක ගත කරන ගමන් මේ දැන් ඉන්නේ මේකේ කියලා තේරුම් ගන්නවා කියන එක ඉතාම අමාරු දෙයක්. ඒකේ ඊළඟ ඵලය තමයි එහෙම දැනගන්නකොට ඒකේ ඉදිරියට යන්නේ නැහැ. නැත්නම් රාගයක් දැන් රාගයක් කියලා හරියටම අවදි වී ගන්න පුළුවන්. ඒක ඉදිරියට යන්නේ නැහැ දිගට. මොකද සති ආලෝකයේ වැටිච්ච ගමම්ම කුසල ධර්ම එහෙම්මම යකිලා යනවා. ඒ සිහිය හරියට වැටුනේ නැත්නම් මේක දිගට යනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ මේක දිගට පැවතුනා නම් මම දැන් මම හිටියේ සිහියෙන් කියලා ඒකට කියන එක සාධාරණ නැහැ. ඇත්තටම සිහිය පිටිවුවා නම් හරියටම ද්වේෂය ද්වේෂය කියලා රාගේ රාගය වශයෙන් දැක්කනම් ඒක ඉවරේ පේන්නත් උනේ. අහල්ත සති ආලෝකයෙන් මේ කෙලෙස් ප්‍රහාණය වෙන හැටි දකින්න ඕනේ. ඒ නිසා කියන්නේ ඒ වගේ දෙයක්. ඉතින් ඒක මේ හැම කෙනෙක්ම කරන්න පුළුවන් කටයුත්තක් නෙවෙයි. ඒ වගේම ඊළඟ ලෝකය දැන් ඔය කාම ලෝකේ විතරයි පුද්ගලයව ගත කරන්නේ. නමුත් මේ ඊළඟ ලෝක කීපයක් තියෙනවා. ඒකට ඔන්න අපිට අවදි වෙන්න පුළුවන්. ඒකට අපි යොමු වෙනවා මේ විදිහට ධර්මයට යොමු වෙච්ච එක. ඒ තමයි මොන සක්මුණට යොමු වුණා, පරියංගයට යොමු වෙලා ගත කරන්න හදනකොටම අර කාමෙන් අයින් වුණා තමයි. ඒ වුණාට ඔන්න කාම ලෝකේ කරපුවා ඒ කෙලි ටික ඔක්කොම ඔන්න එන්න පටන් ගන්නවා ඔළුවේ. ඒක එනකොට ඔන්න හිතුවිලි කියලා ඒකට කියනවා. ඉතින් අන්න ඔය හිතුවිලි තමයි මට කරදරේ. මේක මේ දවස්වල නම් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේ ටිකේ භාවනා කරන්න බෑ කියලා පොඩ දෙනෙක් ඉදේ ප්‍රකාශ කරනවා. හේතුව මේ දෙවනි ලෝකේ දැන් කාමයෙන් අයින් වුණාට කාම සංඥාව තියෙන ලෝකය වැඩ කරන දෙවනි ලෝකේ. ඉතින් බුදු පියාණන්සේ පෙන්නනවා මේ කාමයක් කාම සංඥාවක් කියන්නේ මායාවේ ගාල. ඉතින් මායාවේ ගාලේ ගත කරනකොට එයා පහසුවෙන් අල්ල ගන්නවා කියලා. ඒ නිසා මේ ඒ වෙනුවට තමයි බුදු පියාණන් වහන්සේ මේ අපිට දෙන්නේ කායානුපස්සනාව. කය, ඇඟ, කකුල ස්පර්ශය, කය මේ වගේ වෙලා ඉරියව්ව, හුස්ම, මෙන්න මේකට හිත දාපු ගමන්ම ඒක රූප ලෝකේ බවට පත්. එතකොට කය කියන මේ රූපය අපි අරමුණක් කරගත්ත ගමන්ම කාමයක් ඉවරයි, කාම සංඥා ඉවරයි, තුන්වෙනි ලෝකෙට පැමිණෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ විවිධ විවිධ පරාසයන්ට මේ සිහිය තුළින් අරගෙන යනවා. ඉතින් ඒ ලැබෙන අවස්ථාව තමයි අලුත් අලුත් අත්දැකීම් ඉතින් ප්‍රකාශ කරන්නේ කමටහන් විදියට. ඉතින් මේක පරාස හොඳට හොරු වුණාන් පස්සේ අර චුට්ටක් මේක ඒකාකාරී වෙනවා. ඒක තමයි ඉස්සෙල්ලර මතක් කරේ. ඒකාකාරී බව තුළ වුණත් මේකේ තව තියෙනවා. විදියට එක එක තියෙනවා. රූප තියෙනවා, රූප ලෝකේ තියෙනවා, අවකාශය තියෙනවා. මේ විදියට මේකේ විවිධ ප්‍රභේද එන්න එන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් සිහියෙන් මේක මේවා ඔක්කොම අත්පත ගාලා මේ ඔක්කොම අත්දැකීම ලැබලා මේ මොහොත ලැබුණා එපමණයි කියන කාරණේ ටික ටික යන්න තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට යනකොට අපි දැන් දේශනාවේ කාරණේ දැන් ජාති පත්‍යා ජරා මරණ කියන නිමුදු කියන ජාතියට හේතුව මොකද්ද මේ සමාවි ජරා මරණට හේතුව මොකද්ද කියලා දැන් ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ අහලා විස්තර කරලා ඔන්න ඒකට හේතුව ඉපදීම ජාතිය. ඊට පස්සේ ඉස්සරහට එනවා ජාතියට හේතුව භවය, භව පැවැත්මක්, සංභවය, රූප භවය, අරූප භවය. ඉතින් ඔක අපි දේශනාවත් එක්ක තව ඉස්සරහට යන්න ඕන නිසා මේ කාරණේ බලමු. භවයට හේතුව උපාදානේ අල්ලා ගන්න දෙඩි බල්ලා ගන්න එක. උපාදානට හේතුව උපාදානට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව අන්න විඳීම. මෙන්න මෙතන තමයි අහුවෙන ගැටේ තියෙන සැප. මේ විඳීමක් හොයා හොයා නැති සැපයක්. ඒක ඇත්තටම බොරුවක්. දුක්ඛේ සුඛ සංඥාව තියෙන. බුදුපියාණන්සේවර පෙන්නනවා මේ සංඥා විපල්යාසයක් ඉන්නේ මිනිස්සු. සත්‍යයක්. දුකට තමයි මේ සැප කියන්නේ. දුක්ඛේ සුඛ සංඥා. හේතුව? හේතුව මේ අනිත්‍ය වෙලා යන ඒවට නිත්‍ය සංඥාව තියෙන. අනිච්චේ නිත්‍ය සංඥා තියෙන. මේ නැති වෙවි ඉවර වෙවි යන්නේ. හැබැයි ඒක නිත්‍යයි කියලා අල්ලන් ඉන්න නිසා ඕන් දුක එනවා. හැබැයි ඒක සැපක් විදියට තේරෙන්නේ අර නිත්‍යව ගත්ත නිසා. නිසා නිතරම සැපෝඩ අර දුක් නැති වෙන්න සැප හොයන්න තණ්හාවර ඇදගෙන යනවා. ඉතින් මේක දකින්න කෙනාට තේරෙන්න පටන් ගන්න ගොලේ මේ අනිත්‍ය වෙන මේ දුක්ඛනේ ඒක මම කියාගෙන ඉන්නවනේ කියලා අනත්තේ අත්ත් සංඥාව තියෙනවා. ඒක මගේ කියලා කියනවා. මේක මගේ වෙන වෙන එකක් නේ තියෙන්නේ. එහෙම පැනවීමක් නැහැ. වෙන්න මේ වේදනාව සැප වේදනාව මිස්සේ තණ්හාව හට ගන්නවා. ඒ නිසා දුක් වේදනාවට දේශය ඇති වෙනවා. ඒ ඔන්න රාග ද්වේෂ මොහයක්ත මේ කෙලෙස් වර්ධනය කරමින් ඔන්න ඔය විදිහට වේදනාව නිසා යනවා. වේදනාව හටගන්නේ ස්පර්ශ වීම නිසා. පස්සය හැට කනට නාසයට දිවට කය මනස මේ හයට ස්පර්ශයන් ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු කියන මේ ඉන්ද්‍රිය හයට එන මේ බාහිර ආයතන නිසා මේ අභ්‍යන්තර ආයතනත් බාහිර ආයතන නිසා හටගන්නවා මේක පිළිබඳව හිත. ඒ හිත මේ කියන එක හටගත්තු මේ තුන මේක තුළ ස්පර්ශනය. ඒ ඔන්න ඔය විදිහට ස්පර්ශ වෙන්න හේතුවක් අන්න පේනන බුදු පියාණන්සේ නාම රූපයක් තියෙනවා ඒකට නමක් දෙනවා. ඕන්න ඔය කියා වලියම ඒක දිකටම අපි සංසාරේ බඳින කෙටිම තැන කියලා පෙන්වන හරි මූලික තැන. ඒතර ඒක හටගන්නේ කොහොමද? ඒක හටගන්නේ විඥානයේ නිසා. ඔන්න හිත. ඒක තමයි ලොකු අයියා. එයාගෙන් තමයි මේ කතන්දරේ පටන් අරන් හැදි හැදි යන්නේ කියලා පෙන්වනවා. එහෙම පෙන්වනකොට මෙන්න මේ අවස්ථාවේදී නම් මතනින් එහාට බුදුපියාණන් වහන්සේ පෙන්වන්නේ නැහැ. ඒකට හේතුව හිතට හේතුව විඥානෙට හේතුව ඒකට හේතුව නාම රූප කියලා පස්සට වෙන. ඉතින් ඔන්නෝක විපස්සී බුදු පියාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා තිනෝ විපස්සී බුදුරජාණන් වහන්සේ ධර්ම අවබෝධ කරගන්නකොට මෙන්න මේ කාරණේ අවබෝධ කළා තමයි බුද්ධ ත්‍රිපත්ත උනේ. විඥාන පත්‍ය නාම රූප නාම රූපච්ච විඥාන. මෙන්න මේකට තියෙන බටකොටු මෙටි දෙකක්. බටකොටු එකට හැට ගැට ගහලා මෙටික් පිට හදලා තිනෝ. මේක අල කරලා තියෙනවා. අනිත් කොට මෙටි අල කරලා දෙක හේතු කරමු. හේතු කරපු ගමන් මෙන්න මේ හේතු කරපු මෙටි දෙක එකක් ගත්ත ගමන් අනික වැඩ. හැබැයි දෙක එකට තියෙන දා කිසිම ගැටලුවක් නැතුව ඕන තරම් කාලයක් තියෙනවා. මෙන්න මේ විදිහට හේතු කරපු දෙක මේක නිසා මේක තියෙනවා, මේක නිසා මේක තියෙනවා. නිසා ඉදපච්චේතාව කියලා මේකට කියනවා. ඉතින් ඔන්න ඔය කාරණේදී ආපහු බුදුපියාණන් වහන්සේ පෙන්නනවා මේ වේදනාව හේතු කොටගෙන තණ්හාව තියෙනවා. තණ්හාව හේතු කොටගෙන මේ කාරණයේදී මෙතනදී වෙන තැන්වල නැති කාරණය බුදු පියාණන් වහන්සේ පෙන්වන මේ වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය පරියේෂණ. මේ තණ්හාව නිසා ඔන්න හොයන්න පටන්. පරියේෂණපච්චය පරියේෂණේ නිසා ඔන්න ලැබෙනෝ දෙයක් කියලා. ලැබෙන නිසා විනිශ්චයකට එනවා මෙහෙමමයි. විනිශ්චය නිසා මොකද වෙන්නේ? එයාට ඒක තුල ඡන්ද රාගයක් හටගන්නවා. සියුම් රාගයක්. ඡන්ද රාගය නිසා මොකද වෙන්නේ? අජෝෂණය කියලා මම මගේ කියලා හට අල්ලගන්නවා. මම මගේ කියනවා. ඒ වගේම ඒක නිසා හට ගන්නවා පරිග්‍රහ කියන අල්ල ගැනීම. ඒ නිසා මසුරු බව, මේ මසුරු බව නිසා මේක රැක ගන්න ඕනේ කියලා ආරක්ෂා කරනවා. ආරක්ෂා කරන්නේ යනකොටම ඊළඟට ඒකට විරුද්ධ කොටස් එක්ක දඬු ආයුධ අරගෙන කලබෝලාව කොටි යනවා. ඒ ඔන්නතන තමයි මේ කාරණේ තවත් විශේෂ පැත්තක් බුදු කියන්නේ පෙන්නවා. මෙන්න මේ මේ පරිසම්පාද ක්‍රියාවලියේ වෙනවා. විඥානෙහිද ඔබ නාම රූප පාඩ ගන්නවා. නාම රූප තියෙනකොට පස්සේ ස්පර්ශය තියෙනවා. ස්පර්ශයේ තියෙන එක විඳීමක් තියෙනවා. මොන විඳීමත් එක්ක තමයි ඊළඟ කොටස එන්නේ. ඒ තණ්හාව විඳවන වේදනාපච්චය තණ්හාව විඳින නිසා මට දැන් මේක ඕනෑ කියන තණ්හාවත් එක්ක ඔන්න පටන් ගන්නවා පරිේෂණ. දෙන්න ඕක තමයි අපේ සාමාන්‍ය ජීවිතයේ ස්වභාවය. දැන් සාමාන්‍ය කෙනෙක්ට උනෝ දේශපාලනය ඔන්න තියෙනවා. මේ පක්ෂ තමන් තෝරගත්තු මේ පක්ෂය නිසා ඒකට තණ්හාව තියෙනවා. මේක මගේ පක්ෂය. ඒ තණ්හාව නිසා මොකද කරන්නේ? පරිේෂණ කරනවා. ඒ කියන්නේ මට වාසියක් වෙන්න, එහෙම නැත්නම් මට රස්තාවක් ලබා දෙන්න, දුවට පුතාට ඉදිරියට අනාගතයේ හොඳ වෙලා රස්තාවක් ලැබෙන්න, ඊළඟට අපිට රට යන්න මේ සල්ලි තව වැඩි වෙන්න. ඉතින් ඔය විදිහට තණ්හාවක් තියෙනවා. ඒකට පරිේෂණ කරනවා. මේකට කවුරුත් හරියන්නේ කොහොමද? ඉදිරියට ඔන්න පරිේෂණෙත් එක්කම ලැබෙනවා මේ ලැබීමක්, ලාභයක්. අන්න හම්බ වෙනවා අපේ එක්කෙනාපත් වෙලා රස්සාවක්. අන්න මං කියන්නේ එක්කෙනාපත් වෙලා හම්බ වෙනු ඒ මුදලක්. තවන්ට ඒ උදව් කරපු එකට ලැබෙනවා ගන්න. අන්න එතකොට ලාභය ලැබෙනවා. ඒ ලැබීමත් එක්ක විනිශ්චය කරනවා මෙයා තමයි හොඳ කෙනා, මෙයා තමයි මගේ කෙනා. ඔන්න ඒක ලැබීමත් එක්කම ඔන්න අල්ලලා ගන්නවා, මගේ කරගන්න. ඊට පස්සේ මේකට පරිග්‍රහක දෙනවා. මම දැඩිවල්ල ගන්නවා. ඊට පස්සේ මම කරගන්න. ඉතින් ඔන්න ඔකත් එක්ක මසුරු බවක් එනවා. මට මෙයාම වෙන්න ඕනේ, පත් වෙන්න ඕනේ මෙයාමයි, වෙන අය බෑ. ඊට පස්සේ ඉතින් ආරක්ෂා කරන්න ඕනේ, එයා රකින්න දඟලන්න ඕනේ පුදුම විදිහට. ඔන්න ඊට පස්සේ විරුද්ධ පක්ෂයක් ආව ගමන් ඔන්න කලහන් ගදරු මුගුරු අරගෙන ගහ මරා ගන්න. ඉතින් ඕක ඇත්තම කතාව මේ නෑත්ක දේශපාලනයට නම් ඔක එච්චරම අදාළත් නෑ. නොත පෞගේ කාලෙක කාර්යයක් තිස්සේ තිබ්බ දෙයක්පානේ ඔන්න ඕක තමයි තිබ්බේ. ඒ නිසා ඒක ඔය ඡන්දෙට බහැලා වැඩ කරන පෝස්ටර් අලවන එක්කනටත් එහෙමයි. ඒ වගේම ඔය ඡන්ද ප්‍රකාශ කරන එක තමයි ඡන්දෙන් ඔකන් ඡන්ද ප්‍රකාශ කරන හැතරම කතාව. මෙන්න මේ සාත අසාත කියන මේ වේදනාව නිසා තමයි ඡන්දය හටගන්නේ. ඡන්දය නිසා තමයි ප්‍රිය වස්තු හටගන්නේ. මේක තමයි මේ කලහ විවාද සූත්‍රයේ පෙන්නන කෙටික. හැබැයි බුදු පියාණන් වහන්සේ මෙන්න මේ පරයයේදී පෙන්නනවා මේ සැප දුක් වේදනාව සාතසාත බව නිසා තණ්හාව. තණ්හාව නිසා පරිේෂණ කර. පරිේෂණ නිසා ලාභයක් ලැබෙනවා. ලාභය නිසා විනිශ්චයක් කරනවා. විනිශ්චයක් නිසා ඒකට චන්ද රාගය හට ගන්නවා. චන්ද රාගය නිසා මගේ අජෝසනය කර ගන්නවා. ඊට පස්සේ පරිග්‍රහ වෙනවා, අල්ල ගන්න. ඉතින් ඔන්න ඔය චන්ද රාගය වෙනකම් තණ්හා කරනු, පරිේෂණ කරනු, පරිේෂණ කළා ලාභයක් ලැබිලා විනිශ්චයකට ඇවිල්ලා ඒකට චන්ද රාගය හට ගන්නවා. මේක ඔක්කොටම චන්දය කියලා තනි වචනේ පාවිච්චි කරනවා. කලහ විවාද සූත්‍රෙත් කරනවා. සාත සාත බව නිසා ඡන්දේ, ඡන්ද්‍රය නිසා ප්‍රියවස්තු. ඒ ප්‍රියවස්තු තමයි මේ පෙන්නන්නේ අජෝෂණයත් පරිග්ගහ අල්ලගන්නවා මගේ කරගන්න. මේ දෙකමනේ ප්‍රිය වස්තුවකට තියෙන. ඒ නිසා තලයිවල් සූත්‍රයේ එක විකාශය වීමක් තමයි මේ ප්‍රකාශය. අතර මේක තියෙන්නේ මේ මහනිදාන සූත්‍රය. ඉතින් මේක මේ විදිහට යනකොට අපිට ඒක වැදගත් වෙන්නේ පින්වත්නි. ඊට වැඩිය දැන් ඔය පටිච්චසමුප්පාද ක්‍රියාවලිය අර ආනන්ද ස්වාමීන් වහන්සේට තේරනා කියන තේ තේරෙන්න මේ කාරණේ බැහැගෙන ගත කරපු නිසා. දැන් මේ විදිහට කොහොමද දැන් ඔය ලෝකේ කොහොමත් ඔන්න ඔය මේ තණ්හාවෙන් පරිේෂණ කරලා ලාභ අරගෙන විනිශ්චයක් කර ඇවිල්ලා චන්දරාගය පහල කරගෙන මගේ මගේ ආත්මය කරගෙන අලහිරාදේ ලෝකෙක ඉන්නේ. ඒක අපිත් ගත කරපු ලෝකයක්. අද වුණත් අසතියටපත් වුණොත් ඒක ඒ ලෝකෙ තමයි තමන්. ඒ වගේ සතිමත් වෙනකොට මෙන්න මේ ලෝක ටික ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙම ස්වභාවයක් ප්‍රකට වෙනවා. ඒ ප්‍රකට වෙන වෙලාවට තමයි ආනන්ද ස්වාමීන් වහන්සේට අනේ හරි ලේසි නෙමෙයි කියලා තේරෙන්නේ. හරි සම්පූර්ණ. ඉතින් මෙන්න මේ විදිහට අර තමන් දැන් අපි සිහිය අපි කියවනේ සාමාන්‍යයෙන් ඔන්න මෙනෙහි කරන කෙනෙකුට මේ හැට රූපයක් ආ. ඒ රූපය දැක්කා. ඒ කියන්නේ සතෙක් දැක්ක. කුරුල්ලෙක් දැක්කා. හරි ලස්සනයි. ඉතින් මේක හොය හොය යන්නේ ඉතින් ඒ නිසා මේ සැප වේදනාවක් ඇති වුණා. කැමති ලස්සන කුරුල්ලෙක් දැක්ක නිසා ඒකට තණ්හාවක් හටගන්නවා. හටගන්න නිසා දැන් නැවත නැවත මේක දෙන්න ඕනේ. හොය හොය උදිහාම බල්ලෝ පියාඹන පියාඹන හැප්පෙට. ඉතින් අන්න පරිේෂණ කළාම කොහොම හරි එක්ක හොයන්න අපි ඒ වගේ කුරුල්ලෙක් හොයාගෙන කැලේකට හරි යනවා පරිේෂණ. විහිල් ඉවරලා බලනවා. අන්න එතකොට ලැබීම වෙනවා. අන්නේ හිටිය කුරුල්ලා. ඊට පස්සේ ඒ කුරුල්ලා පරිේෂණය ලැබුණා. ලැබිච්ච නිසා දැන් ඔන්න විනිශ්චයකට එනවා. මේ කුරුල්ලා තමයි මේක නිසා මට පුදුම තපත් තියෙන්නේ. ඒ නිසා ඉතින් සැප විඳින්න ඕන. ඔන්න ඉතින් ට්‍රිප් යනවා. මේ සැප දෙන්න හැට කනට නාසයට දිවට කයට මනසට සැප දෙන්න ඕන නිසා ඒකට අදාළව ඒ ඔක්කො පිනවන්න අදාළ තැන් තියෙනවා. පරිේෂණ කරලා මේ ගමන් බිමන් දා ගන්නවා. අරහේ යමු, මේ සැරේ මෙහේ යමු, මුහුදු වෙල්ලේ කැලේ දිවෝ ගිහිල්ලා ගත කරනවා. සීතල පැත්තක යන්න ඕන, නිමාඩුවක් ගත කරන්න, නුවර එළි ඉතිව වගේ තියෙනවා. ඉතින් මෙහෙම මේ ගත කරනකොට ඔන්න අපිට ලැබීම ලැබෙනවා. අනේ චන්දරාගේ ලස්සන හට ගන්නවා. ඊට පස්සේ දිගට මේක පවත්වන්න වෙනවා. ඒ නිතර බෑනේ ආපහු දෙන්න ඕනේ. හැමදාම තනින්නේ නැහැ. හැමදාම ඉන්න මෙහෙට ඇත්තටම එපා වෙලා තියෙනවා. කැලේ හැමදාම ඉන්න කෙනාට ඒක එපා වෙනවා. හැමදාම මොහොතේ වෙලා ඉන්න කෙනාට ඒක එපා වෙනයි. හැමදාම නూరుල ඉන්න කෙනාට අපිරිය වෙලා ඇත්තේ. ඒක නිසා ඕක අර නැති කෙනාට තමයි වෙනසක් තියෙන්නේ. ඉතින් ඕකේ තණ්හාව හොඳට ඒ ටික ඡන්දය ඇති කරලා දිගටම ඉතින් කලහ විවාදවලට ගෙනියන්න, සංසාර ගෙනියන්න නම් මේ ටික හොඳයි. මේ දේවල් කරන්න පුළුවන්. හැබැයි සිහිය තියෙන කෙනා අර තියෙන සාමාන්‍ය ජීවිත ජීවත් වෙන්න ඕනේනේ. ඉතින් සතිමත්ව ගත කරන්න වෙනවා. නමුත් ඒක අඩුම ගානේ සිහිය කියන එකවත් පවත්ව ගත්තොත් මේ සංසාර ගැටේ මේ විදියට පැටලි පැටලි යන ස්වභාවය, මේ විදියට මේ කුරුළු කූඩුවක් වගේ ඇතිලා තියෙන හැටි, කන 20ක් වගේ මේ එකට ගොතලා ගෙතිලා ගත කරන එක සංසාරේවත් අඩු ගානේ ගැටේ ඊළඟ ගැටේකට ඊළඟ නූල් පොට තව මැස්මකට යන එක නවති. ඒ නිසා පින්වත්නි මෙහෙම සාමාන්‍ය එකක් ටිකක් වෙනකොට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඔන්න අපි ඇවිදින්නකොට සක්මනේ ගත කරන කෙනෙක්, පරියංගේ ගත කරන කෙනෙක් ඔන්න දැන් මේ ක්‍රියාවලිය ඒත් සිද්ධ වෙනවා කියලා ඔන්න ටික ටික තේරුම් ගන්න පුළුවන්. මොකද්ද දැම්මම නිවන් දකින්න ඕනේ. අන්න නිවන් දකින්න තණ්හාවක් තියෙනවා. ඒ නිසා මොනවා මම ඉන්නවා, මම නිවන් දකින්න ඕනේ. ඕනේ එකට තණ්හාව මොකද කරන්නේ? පරිේෂණ කරනවා. අපි පටානි වඩල. දැන් කකුලක් තියෙනවා. මම අවශ්‍ය මගේ ප්‍රශ්න ගැටලුවක් නැහැ. එහෙම තමයි පටන් ගන්න. ඒක තමයි ආරම්භය. එහෙම නැතුව පටන් ගත්ත ගමන්ම ඒක දෘෂ්ටියක් කියලා බුදු පියාණන් අසගෙන මම මේක නැහැ කියලා පටන් ගන්නවා. දෘෂ්ටියක්. ඒ මම මේක නැති බව අවබෝධ කරලා නෙමෙයි මේ හිතෙන් දාගත්තු එකක්. ඒක මිත්‍යා දෘෂ්ටියක් බවට පත් වෙනවා. මම ඉන්නවා කියන එක ඉතින් පටන් ගන්නවා. ඇත්තම දෘෂ්ටියක්. මිත්‍යා දෘෂ්ටියක්. මම කියලා එකක්. සංකල්පයක්. ඉතින් මේ නිසා මේ විදිහට ගත කරන කෙනා මොන වම මගේ දකුණ මගේ මේ විදිහට ගත කරනකොට තමයි අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මේකේ මෙනෙහි කර කර කොච්චර දැනි දැනි යන්න පුළුවන්ද? ඊළඟට කොහෙටද හිත දුවන්නේ? දුවල නැවත එන හැටි. මේ විදිහට මේ ක්‍රියාවලිය හොඳට තේරුම් ගන්න එයාගේ අර මේක මගේ කියලා ගත්තු එක ටික ටික දියවෙන පටන් ගන්නවා. හිතුවට මට ඕන විදිහට මේක නෑ, මේෙන් දුවන මේ කකුලේ හිතෙන්නේ නෑ, හුස්ම හිත තියෙන්නේ නෑ, මෙන්න දුවන. ඉතින් මේකම ස්ථිර නැති බවට හොඳට සාක්ෂියක්, මේ දුක් ස්වභාවයට හොඳටම සාක්ෂියක්. ඉතින් මේක මගේ කරගන්නවා කියලා මේ විදිහට සිහිය පවත්වන කෙනාට මේක අස්පනා අපිට පේන්න පටන් ගන්නවා. අන්න එහෙම කෙනා දැන් ටික ටික පරිශ්‍රණය කරනවා තමයි. මේ දැන් කෙරෙන්න ආරිනවා. ඉතින් ලැබීමක් තියෙනවා. දැන් ඉතින් ලැබෙන ලැබීම මහා ලොකු එකක් නෙමෙයි. මොකද මේක කකුලේ ස්පර්ශයේ ඇති දෙයක් මහා සැපක් නෑනේ. හුස්මේ අනේ ඉතින් ඕක ඇති මොකද්ද? කයට හිතාව කියලා අනේ මහා දෙයක් නෑ. හැබැයි මේක බුදු පියාණන් වහන්සේ ආර්ය ලෝකයේ උතුම්ම සැපයක්. මේ කාමෙන් අයින් වෙලා, කාම සංඥාවෙන් අයින් වෙලා රූපෙට හිත දාපුවා. ඉතින් ඔන්න ඕකට ප්‍රමෝදය පහල කරගන්න, මේකට ප්‍රීතිය ඇති කරගන්න කියලා බුදු පියාණන් වහන්සේ පුර උදව් කරනවා, අපිට සම්පහන්සනය කරනවා. තව තව උදව්ව තල්ලු කරනවා ඉස්සරහ. ඕකම දිගට කරගෙන යන්න. එන්න එන්න ඇත්තටම වෙන්නේ අර සැප දුක කියන වේදනා දෙකට අඩු වෙලා ඒවා ක්‍රමක්‍රමයෙන් බැහැලා ගිහිල්ලා, මොකද රාග ද්වේෂ එකම අඩු වෙන නිසා සිය වැඩෙන වැඩෙන අදුක්කම සුඛ කියන තුන්වෙනි පැත්ත තමයි මතුවෙලා ඉන්නේ. ඉතින් ඕකේ එච්චර රසයක් නෑ, සුදු පාන් පෙත්තක් කනෝ වගේ කියලා පෙන්වන ලොකු සාමෙන්වාසෙත් උපමාවක් විදිහට. හරි, ඉතින් නී රස දෙයක්. හැබැයි මේකත් උපයාගත් එක ඉතාම වටින එකක්. ඒකට කියනවා සාමාන්‍ය උපේක්ෂාව කියලා. අපි රාගයේ ද්වේෂයේ සැප දුක් කියන දේවල් වලට එච්චර ඇලි යන්නේ නැහැ. දැන් දුවන්න හිත අඩුයි. මේ ඉන්න තේ කයේ ගත කරනවා, ඒකේ දැනෙන උපේක්ෂාව විඳිමින්. ඉතින් ඔන්නෝම ගත කරන කෙනාට මේකත් හැබැයි දැන් මගේ තමයි. මම උපයාගත් උපේක්ෂාව. මේ නිසා පරිශ්‍රණය නිසා ලැබීමක් තියෙනවා. ලැබීමට තියෙනවා විනිශ්චයක්. ඕ මම උපයාගත් අදුක්කම සුඛය. අවදාවත් නැති අදුක්කම සෝකයක් මම හම්බුණා. අනේ අරයට නෑ, ඒවල කොච්චර භාවනා කරා දඟල දඟල ඉන්නවා විතරයි හැරෙනවා. අරේ මේ මම බලන්නකෝ හෙලවෙන්නේවත් නැතුව ඉන්නේ. ඔන්න ඔය විදිහට ටික ටික ඒකෙත් නමය වැඩ කරනවා. ඉතින් මුලදී ඕක වෙනවා. හැබැයි කාලයක් කරන්න තියෙනවා මේ අදුක්කම සුඛේත් මම කරගන්න හොඳ නෑ. මේකෙත් මම කරන තාක් අර කෙලෙස් ටික මෙහෙ වැඩ කරනවා. ඉතින් ඒක කාලයක් කරන්න කරන්න මේකම අවිවිතික්කමනේ වෙන ඒ වැරදි සිල්පද බිඳින කෙලෙස් අඩු කළා. ඊළඟට හිත ඇතුලේ මතුවෙලා මතුවෙලා කුරාග ද්වේෂ ඒවත් ටික ටික ප්‍රහාණය වෙලා මේ රූපෙට හිත දාපු නිසා, මූල කර්මස්ථානේ නිසා දැන් ඒක ඉන්නකොට ඔය මතුවෙලා මතුවෙලා එන ගලණේ ගොජේ දිහා බලාගෙන ඉන්නවා. ඒකට නමක් දෙන්නේ නැහැ. ඒ මතුවෙන එක යන්න අරින්. නම් කරපු ගමන් අපි අහුවෙනවා ඒ රූපෙට නම දාපු ගමන් නාම රූප අපි වහයලාගෙන පරිසම්පද ක්‍රියාවලියම ඇදගෙන යනවා. හැබැයි නම නොදා බලාගෙන ඉන්නේ. හදෙන්න හිතුවිලි වේදනා මේ ඔක්කොම ගලනවා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්න මමෙක් හැබැයි ඉන්නවා මෙන්න මේ උපේක්ෂාව තියෙන තාක්. අන්න ඒකක් දකිමින් ගත කරගෙන යනවා. යනකොට අපිට ඔන්නෝ මේ වෙනකොටත් හැබැයි අපි හුඟක් පොඩි සම්පද ක්‍රියාවලිය ලේසි තේරුම් අරන්. මොකද නම දෙනකොට මර රූපෙට ඔන්න අහු වුණා. විඥාණය නිසා ඒ නාම රූපය හටගත්තා. හටගත්තු ගමන් මේක මනසනේ, මනසත් එක්ක ස්පර්ශය හටගත්ත ධර්මයක් බවට පත් වෙනවා. මනසට අරමුණක්, ධම්මාරම්මණයක්. ඒ නිසා ඒකෙන් සැප හෝ දුක් වේදනාවක් එනවා. ඒ වේදනාවට තණ්හාවක් තියෙන නිසා ඒක උපාදානය වෙලා ඔන්න භවයක් හටගෙන ඒක නිසා ජාතිය. ඒ මොහොතේම සකස් වෙන පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් දකින්න. මොහොතක් පාසා වෙන එකක් දකින්න. ඒ නිසා අර අතීත භවයේ, අනාගත භවයේ, වර්තමානයේ තියෙන අතීතයේ තමයි ඒ අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඤ්ඤාණ, විඤ්ඤාණ පත්‍ය නාම රූප තමයි පිදෙන තැන. ඊතුරු ටික ඇවිල්ලා භව පත්‍ය ජාති තමයි අනාගතය. උප්පත්තිය කියලා මේක පටිච්චසමුප්පාදේ තුනට කඩලා තියෙනවා. හැබැයි මේ විදිහ දකින්න කෙනාට මේ මොහොතේ වෙන එකක් දකින්න. මේ නිසා එයා රණ්ඩු කරන්න යන්නේ නැහැ. ඇත්ත පටිච්චසමුප්පාදේ හරියට ඇවිල්ලා අර තුනට කඩපු එක මේ ඇවිල්ලා වර්තමානයේ පෙන්වන රූප එක බුදුආශ්‍රමයේ දේශනා කළා නේ. ඉතින් මේ ධර්මයේ අල්ලගෙන නම් රණ්ඩු එකතු කරන්න විදාගන්න දඟලන්නේ නැහැ. මේවත් සුතමේ ඥානය මේවයෙන් මොතේ අත්විඳලා තමන් මේ පරිසම්පාදේ දකිනෝ මිසක්ක මේව පිළිබඳ ප්‍රශ්න කරලා මේක කොහොමද වෙන්නේ අර කොහොමද වෙන්නේ කියලා මේක ගැටළු ඇති කරගන්නව නම් ඒ කෙනේ යුත්තේ කියලා නියම සිහිය තියෙනකොට තේරෙනවා. සුතමේ ඥාන, චින්තාවේ ඥානෙ පාවිච්චි කරලා භාවනාවේ ඥානෙම උපදවා ගන්න. උපදවා ගත්තාම පස්සේ මඩ මේ කාරණේ පැහැදිලි. ඒකට කරන්න නම් පැහැදිලි නැත්නම් එක දිගට මේ විදිහට මේ වැඩසටහන් මේ වගේ සම්බන්ධ වෙනවා ආධුනිකයන් සඳහා මේ විදිහට පවත්වන මේ තේර ඉස්තරණමණේ ඇසුරින් ඉස්සර සේවයක් සිද්ධ වෙන වැඩසටහන් වශයෙන් ඉතින් අන්නේ වට එකතු වෙලා දිගට පුහුණුව පවත්වන භාවනාවේ ඥාන පැත්තක තියලා ඉතින් තමයි දෙක තවලම් කරගෙන ඕන් තරම් නැතම මේ භාවනාවේ ඥානයට මුල් තැන දීලා මේ කටයුතු කරගෙන පටන් ගත්තාම ඉන්වත් ඔන්න ඔය මේ මොහොතේ සිද්ධ වෙන කාරණය ඔය අතීතනාගත වර්තමාන කියලා තුනට කඩලා අලුවට පෙන්නන ඒ ලොකු විකාශය කළා කරන එක පැහැදිලි වෙයි වගේමයි මේකත් මේකෙම විකාශයක් මේක තමයි ප්‍රබවය මේකෙන් හැදෙනවා මේකේ මෙහෙමයි ඒ නිසා ධර්මයේ බුදු පියාණන් වහන්සේ මේ ගල් බවේ නම් සියුම් බවට ප්‍රකාශ කළා තියෙන හැමතැනම එක එක තැන් තියෙනවා එකේ කෙනාට කීක තැන තමයි ප්‍රකට වෙන්නේ. හැබැයි කවුරුනත් ප්‍රකට වෙන තැන ඉඳන් දිගට වඩා වර්ධනය කර තමන්ට පුළුවන් වෙනවා ඉදිරියකට ගිහිල්ලා ඒ නියම යෝනිසෝ මනසිකාර්යය මොහොතේ හටගන්න හැටි ඒ හටගන්න දේ මේ මොහොතේම එක දිහා බලන් ඉන්න එක. ඊළඟට ඒ බලන් ඉන්න මමෙක් ඉන්නවද නැද්ද කියලා හොඳට අවධානය පවත්තලා මේ මොහොත අපාසහ හට ගන්න මමෙක් තමයි මේ බැලෙන්නේ කියලා ඔන්න ඊට පස්සේ තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි සිහිය හසු වෙයි මොකද්ද මේක යථාර්ථය කියලා. ඒ නිසා ඒක තමයි තමන් මේ හදාගන්නේ රූප ඉස්සෙල්ලා කාම ලෝකේ ඉන්නවා ඒක සිහියෙන් ඊට පස්සේ කාම සංඥාව දකිනවා මේ හිත දුවන හැටි රූපෙට හිත දා ගන්නවා ඒක දකිනවා ඒකට ටිකට ගෙවන් වෙද්දී අරූප පැත්ත ප්‍රකට වෙලා එනවා. ඉතින් මේ මොක ආවත් ඒක දිහා බලන් ඉන්න පුරුදු වෙච්ච කෙනාට සතිය වඩා ගත්ත කෙනාට සතිය සතිපට්ඨාන සති ඉන්ද්‍රිය සති බල සති බොජ්ජංග සම්මා සති මේ විදිහට ඉදිරියට වර්ධනය වෙච්ච කෙනාට දකින්න පුළුවන් මේක මොන තැනට ආවත් මේක ලෙඩක් මේක gaduwak මේක හිස් දෙයක් මේක තුච්ච දෙයක් මේක මගේ නෙවෙයි මේක ශුන්‍යයි කියලා මේ ඕනම ලෝකයක දේ මොකද හේතුව නිසා හටගන්න දැන් කොටස හප්පඩි කොටපාද සූත්‍රයේ බුදු පියාණන් කියන්නේ සික්ඛා ඒකා සංඥා උපජ්ජති ඒකා සංඥා නිරුද්ධ මේ අපි ගත කරන ශික්ෂාව නිසා එක සංඥාවක් උපදිනවා අනිත් සංඥාව ඒක නිසා නිරුද්ධ වෙනවා කාම සංඥාව නිරුද්ධ වෙලා කාම සංඥාවට ආව කාමයේ කියන එක අයිගල කාම සංඥාව නිරුද්ධ කළා තමයි රූපෙට මේ මුතුමනේ ලෝකෙට කයට ඒක නිරුද්ධ කළා තමයි අරූප පැත්තට යමු වෙන්නේ එනසා මේ අග්‍රය බව අග්‍රය පෙන්වන ඊව සංඥානා සංඥා ඇත්තේ නැත්තේ නැති කියන තෝම සිවුම් තැනට ගියත් ඒ කලින් සංඥාව රූප සංඥාව අයින් කළා තමයි එතෙන් තුනේ රූපෙ එනිසා හැබැයි මේ මොන තැනට ආවත් ඔක්කොම සංඥා විතරයි සංඥාවක් නම් ඒක මේ ලෝකෙට අයිති දෙයක් බුදු පියාණන් පෙන්නනවා මේ මොකේට ගියත් අන්න ඒක දඩුවක් විදියට ඒක අනුංගෙ දෙයක් විදියට ඒක ලෙඩක් විදියට රෝගයක් දඩුවක් හිස් දෙයක් ශූන්‍ය දෙයක් හේතුවකින් හටගත්තේ ඒකයි මේ හිස් වෙන්නේ මේ හේතුව මම හේතු සකස් කර නිසා ඔන්න ඵලයක් ආවා කාමයෙන් අයින් වුණ නිසා සංඥාව ආවා කාණ්‍යාවත් ඉවර නිසා වුණා දැන් කකුල් ස්පර්ශේ රූපේ ප්‍රකටයි හුස්ම ප්‍රකටයි. ඒකනොත් අයින් වෙච්ච නිසා ඒක දිහා හොඳට බලාගෙන ඉඳපු නිසා ඒක ගෙවන් වෙලා ඔන්න අවකාශයේ ප්‍රකටයි. කියන මේක හේතුගත නිසා ඵලය ආවා. හැබැයි ඉතින් ඵලය අර ශික්ෂාව නිසා හටගත්තර මේකත් සංඥාවක් මේ සංඥාව මේ විදිහට බැලෙන්න අරින්න ඕනේ. හිතෙන් මෙනී කිරි පටන් ගත්ත ගම මේක හිස් දෙයක් තුච්ච දෙයක් එහෙම කිව්වා කියලා මේ මුකුත් වෙන එකක් නෙමෙයි. ඒ නිසා වින්නේ හොඳට තේරුම් ගන්න සිහිය වඩන්නේ විතරයි ඇත්තම අපිට තියෙන්නේ ඒක වඩනකොට ඒ කාරණා එකින් එක මේ එක එක අවස්ථා මේ ලෝකවලට අපි යාවි ඒ ගිය එක මම වගේ කරගෙන මේ විදිහට ඒකම තව සංසාර ගෙනියන එකක් බවට පත් වෙන්නේ නැහැ. ඒක වෙනවා සමත ඥානිකයට. ඒක තමයි බුදු පියාණන් වහන්සේ බිහි වෙන කලින් තිබ්බ ඒ සමත ලෝකය මේවට ඇලිච්ච නිසා ඒකට අනුරූප ලෝකවලට ගිහිල්ලා ඒවයි ගල් වෙලා ගත කරනවා. උද්දකරාම බුද්ධාලාරකාරාමට මේකයි. ඉතින් මේක බුදු පියාණන් වහන්සේ අවබෝධ කරා. ඒ කායන මාර්ගයන් ඒකත් එක්ක ඒ මොන ලෝකෙට ගියත් ඒක දකින්න පුළුවන්. ඒ දිහා මෙහෙම බැල්මක් හැදෙන එකක් ක්‍රමයක් තියෙනවා. අන්න ඒකට කියන විපස්සනාව කියලා. ඉතින් අන්න ඒ විපස්සනාව ඇති කරගන්න ඒකායන මාර්ගය සතර සතිපට්ඨානයයි. ඒ ඔන්නෝක නැතුව කතා කරන්න ගිය ගමන් ඒක නැතුව මේ මොනවා හරි විස්තර කරන්න ගිය ගමන් අපිම දන්නේ නැතුව අහු වෙලා පැටලෙනවා. ඊකාම් ප්‍රශ්න ගොඩක් එනවා. ඒ නිසා ඇත්තම කරන්න තියෙන්නේ මෙන්න මේ කාරණා පාවිච්චි කරලා තමන් මොහොතප්පාසා සිහිය වුණා. ඒ අනුව ඉස්සරහට අනේක මිසක්ක මේ එකක්වත් හිතාගෙන කලින් ඔළුවට දාගෙන මෙහෙම වේවා මෙහෙම වේවා මෙහෙම වුණොත් මෙහෙමයි කියලා හිතන්න ගත්ත ගමන් කයේ ඇත්තෙත් නෑ මේ හිත වැන්නේ. නම් සතිපට්ඨානෙත් නෑ. කායනුපස්සනාවක් නෑ. වේදනානු චිත්තන ධම්මානු කොහොමඩක් හම්බෙන්නේ නෑ එහෙම කියන්නේ. ඒ නිසා මනස උට මුල් තැන දීලා හරියන්නේ නෑ. කයටයි මුල් තැන දෙන්නේ. ඒ හරහා තමයි සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ. අන්න එහෙම වැඩිවීමක් සඳහා අද අපි මේ කරගත්ත මේ මහා නිධාන සූත්‍රයේ මේ ධර්මපරියායත් හැම දිනාටම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව යුක්ත ධර්ම දේශනාව මෙතන අවසන් කරනවා. හැම දිනාටම සැනසීම උදා වේවා කියන ප්‍රාර්ථනාව යුක්ත.
සාදු සාදු සාදු. බොහෝම පින් ස්වාමීන් වහන්ස අපට ඉතාමත් සාර්ථක ධර්ම දේශනාවක් අසන්ට ලැබුණා. ස්වාමීන් වහන්සේ පළමුවෙන්ම අපට දේශනා කළා මේ පටිච්ච සමුප්පාදය පිළිවඳ මේ ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරන ලද දේශනාවක්. උන්වහන්සේයින් අපට ආනන්ද ස්වාමීන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ ඉතාමත් ලේසි පහසුයි යන වදනට එහෙම දේශන කිව්වහම මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ ජාති ජරා මරණවල ඉඳලා මේ හේතු ඇතිවීමට හේතුව ජාතිය ආදී වශයෙන් පටිච්ච සමුප්පාදයේ මුලටම බුදුරජාණන් වහන්සේ කරන ලද දේශනාව තමයි ස්වාමින් වහන්සේ අපට අද දේශනා කළේ. ඒ වගේම ස්වාමින් වහන්සේ අපට පැවසුවා මේ සුතමේ ඥානයේ ඉන්ද්‍රාමිනා ඥානයේ ආදී දෙයින් නොනැවති භාවනාමය ඥානය දියුණු කරගන්නේ කොහොමද, එහි ඇති වැදගත්කම ස්වාමීන් වහන්සේ අපට දේශනා කර මේ සතිමත් වීම භාවනාමය ඥානය ලබා ගැනීම සඳහා මේ සතිය අපි සතිමත් අත්දැකීම සතිමත් භාව මේ ඉඳ ගැනීම තුළින් අපේ මේ භාවනාමය විදර්ශනා අත්දැකීම විදර්ශනා භාවනාව දියුණු කරගන්න අයුරු ස්වාමීන් වහන්සේ ඉතා වැදගත් වටිනා ලෙස අපහට පහදා දුන්නා. ඉතින් මම ඔබ සැමටම ඉල්ලා සිටිනවා ඒ දේශනාව නැවතත් අසන්න. YouTube එකේ තියෙනවා. ඒ වගේම නිස්සරණ වනේ වෙබ්සයිට් එකිනුත් ඔබට බල අහන්න පුළුවන්. මම දැන් ෂෙයා කරන්නම් මේ අපිට ස්වාමීන් වහන්සේලා විසින් මේ වැඩසටහන සම්බන්ධව උපදේශ පත්‍රිකාවක් අපට සකස් කරලා දීලා තියෙනවා. ඒ උපදේශ පත්‍රිකාව මම ඔබ සමග ෂෙයා කරන්නම්. මේ උපදේශ පත්‍රිකාව තමයි දැන් ස්ක්‍රීන් එකේ පේන්නේ. මෙහි පළවෙනි අංකයේ තියෙනවා ඔබට මේ වීඩියෝ දෙකක් ලින්ක්ස් දෙකක් දීලා තියෙනවා. ඒ සතිමත් ඇවිද්දීම සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් සරල උපදෙස් මේ ලින්ක්ස් දෙකෙන් බලලා තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව ඔබ මේ සතිමත් හිඳ ගැනීමත් දිනපතා පුරුදු කරන්න. මුලින් විනාඩි 10ක් විනාඩි 15කින් වගේ පටන්ගෙන අනතුරුව එය සතිමත් ඇවිදීම පැයකටත් සතිමත් හිඳ ගැනීම පැයකටත් ආදී වශයෙන් පැය දෙකක් පමණ වෙනතුරු සම්පූර්ණ කිරීමට උත්සාහ කරන්න. එසේ ඔබලත් අත්දැකීම අපිට ලියා අප වෙත සරලව ලියා අප වෙත ඉදිරිපත් කරන්න ඒ වාර්තා අපි ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඔබට පිළිතුරු ලබා දෙන්න උත්සාහ කරනවා. මේ සඳහා ඔබට Google Form එකක් ඊමේල් ලිපිනයකුත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ උපදෙස් අනුව මේ උපදෙස් පත්‍රිකාවත් මම chat section එකට දැම්මා. එයත් download කරගන්න කොහොමද මේ පිළියන්නේ වාර්තාව ලියන්නේ කියලා. ඒ අනුව මේ සැම සතියකම අපත් සමග සම්බන්ධ වන්න ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පෙරවරු 7ටත් මෙල්බර්න් වෙලාවෙන් පෙරවරු 12 මාරටත් නිව්සීලන්ත වෙලාවෙන් පස්වරු 2 මාරටත් අපත් සමග සම්බන්ධ වෙන්න සූම් මීටින් ලින්ක් එක මෙහි සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මට එපමණයි කියන්න තියෙන්නේ. ඉතින් මම ආරාධනා කරනවා බන්දුල සොයිසා මහතාට අප වෙත ලැබී ඇති ප්‍රශ්න වාර්තා ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්න. මම හිතන්නේ අවසරයි නම කීමට ධම්මගුප්ත ස්වාමින් වහන්සේ අප සමග සම්බන්ධ වෙලා සිටිනවා. උන්වහන්සේ ඉතා ගෞරවයෙන් දෙපා නැමද මේට පිළිගන්න කැමති.
අවසරයි ස්වාමීන් වහන්ස, වහන්සේ ප්‍රථමයෙන්ම ධර්ම සාකච්ඡාට ඉතාම ගෞරවයෙන් සාදරයෙන් පිළිගන්නවා. ස්වාමීන් වහන්ස, අද දින වාර්තා ඉල්ල නැහැ. ඒකින්ද මම සභාවේ වහන්සේගේ අවසරය පරිදි සභාවයට යොමු කරනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් සූම් හෑන්ඩ් එක ඔසවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. පද්මා, මං කියන එක ඇහෙනවද?
ඔව් ඇහෙනවා. මේ ඇහෙනවා බන්දුල කතා කරන්නේ.
මොකද ස්වාමීන් වහන්සේ කියලා දීම ඇහෙන්නේ නැහැ කියලා. ඒකයි මම මේ බැලුවේ.
අපිට ඇහෙනවා
ස්වාමීන් වහන්සේ. ඇහෙනවද කතා කරන එක? ස්වාමීන් වහන්සේව කෝහොස් කරන්න ඕන පද්ම.
තෙරුවන් සරණයි. ඇහෙනව නේද?
තෙරුවන් සරණ සමාව වෙන්න පොඩි වැරදීමක් වුණා ස්වාමීන් වහන්සේ. වහන්සේ ඉතාම ගෞරවයෙන් අද සාකච්ඡාවට අපි පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ, අද දින වාර්තා ලැබිලා නැහැ. ඒකින්ද ප්‍රශ්න කලින් දැනුම් දුන්නා සූම් හෑන්ඩ් එක ඔසවා.
ප්‍රශ්න නැත්තම් හොඳයි නේද?
ස්වාමීන් වහන්සේ, ස්වාමීන් වහන්සේ මම පොඩි ප්‍රශ්නකින් එන ආරම්භ කරන්නම්. කෙනෙක් අත ඔසවනකම් මට හිතනවා මට හිතන මෙහෙම එකක් අහන්න. මේ හුඟක්විට අපිට වනේ ඇහෙනවා ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා වලදී මේ යෝනිසෝ මනසිකාරය කියලා, ඒක හුඟක් වැදගත් කියලා. මට තේරෙන විදිහට ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරයේ මට වැටහිලා තියෙන්නේ, ඒ කියන්නේ අපි යම් මට්ටමකට ප්‍රතිපදාව දියුණු කරගෙන හිතේ වෙන්න ප්‍රවාහයේ, හිතේ සිදුවෙන ප්‍රවාහය බලන් ඉන්නකොට ඒ ගැන මුකුත් අත දාන්න නැතුව ඒ දිහා බලන් ඉන්න එක මට වැටහුනේ. වහන්සේක ඉදින් පොඩි තව දුරටත් විස්තර කිරීමක් දැනගන්න කැමති.
දැන් මෙහෙම යෝනිසෝ මනසකාරක කියන්නේ වචනේ තේරුමක් අපි බැලුවත්, ඒ කියන්නේ යෝනිසෝ මනසකාරක කියන්නේ මුලදීම තේරුම් ගන්න එක කියන එක වගේ තමයි අදහසක් තියෙන්නේ. ඒකට ආරම්භයේදීම මේ දේ තේරුම් ගන්න මොකක්ද වෙන්නේ කියලා. දැන් ගොඩාක් වෙලාවට අපිට දෙයක් තේරෙන්නේ වැඩේ ඉවරනාට පස්සේනේ. ඔක්කොම තරහ ගිහිල්ලා ආසාවෙන් දේවල් පස්සේ ගිහිල්ලා ඔක්කොම වැඩේ කෙල වුණාට පස්සේ හොඳටම අමාරු වැටුණාට පස්සේ තේරෙනවනේ දැන් මං අමාරු වැටුණා කියලා. මුලදි තේරෙන්නේ නැහැ නේ වැඩේ, අද්දි තේරෙන්නෙත් නැහැ වැඩේ, අන්තිම වෙනකොට තේරෙන්නෙත් නැහැ, මුලදිම තේරෙන්නෙත් නැහැ. ඉතින් මේක යෝනිසෝමනසිකාරය නැති එකට ප්‍රධානම හේතුව තමයි අපේ සිහිය නැතිකම. ඇත්තටම යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ සිහිය හොඳටම දියුණුනාට පස්සේ තියෙන තත්ත්වය කියන්නත් පුළුවන්. ඒතකොට අපිට සිහිය නැති නිසා අපි දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. වැඩේ ඉවරලා ඔක්කොට පස්සේ අන්තිම මට අමාරු වුණාට පස්සේ තමයි දැනගන්නේ ඔන්න වැඩේ වුණා කියලා, කෙල වුණා කියලා. දැන් සිහිය පුරුදු කරන්න වෙන්නේ අපි අර පරණ පුරුද්දට වරදින්න පුළුවන්. වැරදිලා අන්තිම වෙනකොට හරි ඔන්න තේරෙනවා මම මෙන්න මෙතනින් තමයි වරද්ද ගත්තේ කියලා. ඉත පිට යනවා, පිට ගිහිල්ලා ඔන්න ටික වෙලාවක් ගියාට පස්සේ මතක් වෙනවා ඔන්න මට වැරදුනා, දැන් ඉන්න ඕනේ මුලකමට හැනේ නෙවෙයි කියලා. එහෙම නැත්නම් පරණ පුරුද්දට මොකක් හරි ගොං වැඩක් කරනවා. කරලා ඉවර වුණාට පස්සේ මතක් වෙනවා මේක නොකර හිටියනම් හොඳයි කියලා. ඔය විදිහට මුලදිම ওই විදිහට අහුවෙන. ඊළඟ ටික කලක් තවත් කාලයක් මේක පුරුදු කරන්න වැඩේ ඉවර වෙනකොටම නෙවෙයි අතරමැදට විතර එනකොට ඔන්න තේරෙන්න ගන්නවා මේක මේ දැන් හරි මගදී හරි මට තේරෙනවා දැන් හරි නවත්ත ගත්තනම් මෙතනින් ගොඩ යන්න පුළුවන්. තව ගොඩක් දුර ගිහිල්ලා ගොඩ යන්න ඉස්සෙල්ලා. එතකොට හිත පිට යන එකටත් මේ වගේම සාපේක්ෂව කියන්න පුළුවන්. හිත පිට යනවා තමයි වැඩි වෙලාවක් පිට ගිහිල්ලා ඉන්නේ නැහැ. පොඩි වෙලාවකින් ආයෙත් මූල කමටහනට එනවා. ඊළඟට ඕකත් තව කාලයක් පුරුදු කරනකොට හිත පිට යන හදනකොටම තේරෙන ඕන දැන් මගේ හිත පිට යනවා කියලා. ඒ වගේම මොකක් හරි මෝඩ වැඩක් කරන්න පටන් ගන්නකොටම තේරෙනවා මේක කළ යුතු වැඩක්ද නැද්ද කියලා අන්න මුලදිම වගේ තේරෙන්න ගන්නවා. මොකද ඉතින් එකපාරටම එහෙම වෙනවා කියලා නෙමෙයි ටික ටික මේ මුල වරදින්න පටන් ගන්න තැනදිම මුලදිම මේක තේරෙන්න ගන්න ඕන දැන් වරදින්න යනවා කියලා. දැන් හිත පිට යන්න යනවා කියලා. ඔන්න ඕක තමයි ඉතින් එතකොට මෙන්න මුලටම ඇවිල්ලා වැඩේ වරදින තැනටම වරදින්න ඉස්සෙල්ලාදිම තේරුම් ගන්න එක තමයි ඒක පැත්තකින් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඉතින් මේක සිහියම දියුණු වීම කියලා තව පැත්තකින් කියන්න පුළුවන්. වෙන වචන වලින් වෙන විදි වලින් වෙන ආකාර වලින් කිව්වට එකම දේ තමයි මේ වෙන විදිහකින් කියවෙන්නේ. ඉතින් මේකටම තව විදිහකින් කියන්න පුළුවන් අප්‍රමාදය කියලා කියන්නත් පුළුවන් මේකටම. ඉතින් ප්‍රමාද වෙලා වැඩේ ඉවරනකන් ඉන්නේ. අප්‍රමාදීවම වැඩේ වරදින්න තැනදීම මේ තේරුම් ගන්න මෙතනින් වරදිනවා කියලා. ඉතින් මේකම තමයි ඉතින් නිවනකට එකම හේතුව කියලා විදිහට පෙන්වන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපිට සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ අප්‍රමාදයේ කියව වචනෙත් එක්ක මට මෙහෙම එකක් අහන්න ඉතින් ස්වාමීන් වහන්සේ දැන් ඒ දැන් අපිට හුඟක් වෙල මට එහෙම හුඟක් වෙලාවට වෙන එක ස්වාමීන් වහන්සේ දැන් සතිය පුරුදු කරගෙනද සමහරක් වෙලාවට ඇත්තනම මතකේ නැහැ මේ සිහිය කියන එකක් සිහියෙන් ඉන්නවද කියන එක. ඒ එතකොට සනසේ දැන් එහෙම දැන් මම හිත අප්‍රමාදයේ කියන එක ගැළපෙන ඒ වගේ වෙලාවකටද කියලා කියන්නේ දැන් ප්‍රමාදයි එතකොට ඒ ටික බොහෝ වෙලාවකට පස්සේ මතක් වෙන ඕන දැන් මොකක් හරි වුණා සිදුවීමකුත් වුණා හිතවිලි ගොඩකුත් ආවා දැන් ඒ ගැන සිහියෙන් හිටියේ නැහැ කියලා එහෙම අප්‍රමාදේ එහෙමත් විස්තර ගන්න පුළුවන්ද සනස?
ඔයද ඒකත් ඒ අප්‍රමාදයේ තියෙන උදාහරණයක් තමයි. අප්‍රමාණේ ප්‍රමාදයට තියෙන උදාහරණයක් කියවෙන්නේ එක එක විදිහට අපිට උදාහරණ දෙන්න පුළුවන්. එතකොට ඕකත් තවත් එක උදාහරණයක්. එතකොට දැන් තේරෙනෝනේ මෙච්චර කල් කියන්නේ දැන් අපි කොහොමද සිහිය කියන එක පුරුදු කරලා පුරුණැති කාලෙක මෙහෙම එකක් තියෙන බව නොදන්න කාලෙක ඔහොම වැරදුනා කියලා දන්නේවත් නැහැනේ. ඒ කාලේ ඕක වැරද්දකුත් නෙවෙයිනේ නේද? ඒ කාලේ තවත් එකක් විතරයි. දැන් දන්නවා මේක වැරද්දක් කියලා හරි. ඕකම තමයි දව ඉස්සරහට යන්න පුළුවන්. දැන් ඕක වරදක් කියලා හරි දන්නවා. තව පොඩ්ඩක් ඕක හොඳටම පුරුදු කරන්න මේක වරදයි කියලා දැනගන්න තව මෙච්චර දුර යන්න ඉස්සෙල්ලා මගදිම තේරුම් ගන්න පුළුවන්.
ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් පරයන්කේ කරත් සක්මන කරත් එදිනෙදා වැඩ කරත් මේක නේද බොටම් ලයින් එක විදිහට කියන්න පුළුවන් මේ ඒ වර්තමාන මොහොතේ ඉන්න එක තමයි අපිට වෙන්න ඕන. දැන් එහෙම ඉන්නේ නැතුව අපි වෙන දෙයක හිතුවිලි මවමව ඒ විදිහට ඉන්නව නම් සිහිය නැතුව එතකොට ඒක ප්‍රමාදයක්. ඒ විදිහට ඒක මේ එහෙම කියලා මට තේරෙනවාත් කියන විස්තරය.
ඒකම තමයි ඒ මේකේදිම කියන්නේ ප්‍රමාදය කියලා කියන්නේ මේ මොහොතේ වෙන එකත් එක්කමම නැති වුණාම මේ මොහොතේ යථා ස්වභාවය තේරෙන්නේ නැහැ. මේක අවිද්‍යාවෙන් ගහිලා තියෙන්නේ. දැන් ඔකට ඇත්තටම මේ දැන් සිංහලෙන් කියනවට වඩා ඉග්නරන්ස් කියලා මේ ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඉග්නෝ කරලා දානවා. ඉග්නෝ කරනවා කියන්නේ මේ වෙලාවේ මොකක්ද වෙන්නේ කියලා ගණන් ගන්න අවිද්‍යාව කියන්නේ. ඉතින් ඕකම තමයි එක විදිහකින් ගත්තොත්. අපි මේ මොහොතේ වෙන්නේ මොකක්ද කියලා නොදන්න තරමටම මේ මොහොතේ තියෙන මායාවට අහු වෙලා තියෙන්නේ. ඉතින් මේක දිහා බලන්න මෙන්න මේක මායාවක් කියලා තේරෙන්න ගන්නවා. මම කියන්නේත් මායාවක් කියලා. මේ ලෝකය කියන්නේ බොරුවක් කියලා මේක ඇති වටිනාකමක් නැති කියලා බව Tamanටම තේරෙන්න ගන්නවා. ඒක කොච්චර පොත්වලින් දුකයි අනිත්‍යයි අනාත්මයි කියකිය කොච්චර දැනුමින් හිටියට වැඩක් නැහැ. ඕ මේ මොහොතේ මේක තේරුම් ගන්න තමයි මේ මොහොතේ ඇවිල්ලා බලන් ඉන්න ඕමනක් තියෙන්නේ. බලන් හිටියොත් වෙනයි ඉතින්.
කොහොමද පින් ස්වාමීන් වහන්ස දැන් සශීත තමන් අන්මිට් කරන අවස්ථාව ලබා දෙන්නම්. සශී ඔබට පුළුවන් අන්මිට් කරලා කතා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. මේ මට මේ අර සක්මන් භාවනාවේ මුළු සක්මනම ප්‍රකට වෙන අවස්ථාව කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ඔබ වහන්සේට?
ඒ කියන්නේ ඔය කියන එක නිකම්ම ඔය ඔහම අහන වෙනුවට තමන්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්කම කිව්වනම් ඕක මොකද්ද මෙන්න මේක මට මෙහෙම වුණා එතකොට මේකෙන් කියවෙන්නේ මේකයි කියලා අහන්න පුළුවන් නම් හරියට ඒකට සාපේක්ෂ උත්තරයක් දෙන්න පුළුවන්.
සාන්වන්සේ සක්මන් භාවනා කරගෙන යන අවස්ථාව හැර නිකන් කය රූකඩයක් වගේ චලනය වෙනවද දැනෙන අවස්ථාවද ඒ මුළු සක්මනම ප්‍රකට වෙන අවස්ථාව කියලා දැනගන්න කැමති.
එතකොට දැන් ඔතෙන්ට එන්න ඉස්සෙල්ල කොහොමද ඔක මොකද උනේ? දැන් සක්මනට මුලින්ම පටන් ගත්ත ගමන් එකපාරටම ඔහම නිකම්ම රූකඩයක් වගේ යන්න ගියේ නෑනේ?
නෑ සෝනස, ඉස්සෙල්ලම මේ පාද ස්පර්ශයේ සිහිය පවත්වාගෙන සක්මන කරගෙන ගියා. මේ ඒ විදිහට මේ දිගින් දිගටම පාද ස්පර්ශයේ සිහිය පවත්වාගෙන යන අවස්ථාවක අර කය රූකඩයක් වගේ චලනය වෙනවා වගේ දැනුණ ස්වාමීන්
වහන්සේ. එතකොට දැනෙන දැනීම් මුලින් දැනෙන දැනීම් නොයි ඊට පස්සේ ටික වෙලාවක් යනකොට දැනෙන දැනීම් අතර වෙනසක් වුණාද?
කියන්නේ මුළු කයම නිකන් අර කෑලි කෑලි වගේ අර නිකන් ස්වාමීන් වහන්සේ එහෙම දැනීමක් ආවා මේ කොටස් කොටස් විදිහට කැඩිලා කැඩිලා වගේ එහෙම.
ඒක දැන් මුලදී කොහොමද දැනුනේ එතකොට?
මුලදී ඉතින් පාද ස්පර්ශය තමයි මේ අවධානයේ.
ඔව් අනේක තැන් දැන් ওই දැනෙන දැනීම කරව පිළිවෙල මොලේදලම කිව්වනම් ඔයිට හරි ලේසි ඔයකට උත්තරයක් දෙන්න. දැන් මුලදී හොඳටම කකුල් ගැටෙන තැන පොළවේ යටිපතුල හොඳටම දැනෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මෙන්න මේ දැනෙන දැනීම වෙනස් වෙලා ඒක හැමම තියේදී යටිපතුල දැනෙන දැනීමට වඩා ඇඟේ නිකම් මුළු ඇඟ පුරාම දැනෙන දැනීමක් බවට පත් වුණා කියන එකද ඔය කියවෙන්නේ? හරි. එතකොට දැන් ඔන්නව මුලින් දැනෙන හොඳට යටිපතුල දැනෙන දැනීම තියෙනවා. ඊට පස්සේ ඔහම මුළු ඇඟම යම් කිසි නිකන් ভাইබ්‍රේෂන් එකක් වගේ කොටස් වලට කැඩලා යනවා වගේ දැනෙන දැනීමක් වාට පත් වෙන්නේ. පත් වෙනකොට ඔන්න එතකොට ඕකේ කරන කෙනෙක් ඉන්නවද? ඉස්සෙල්ලා හොඳට ඇවිදින මමෙක් ඉන්නෝනේ. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ඔය ඇවිදීම හිතලා දැවෙදින්නේ එහෙම නැත්නම් නිකම්ම ඉබේම ඇවිදීමක් බවට පත් වෙනවද?
ඉබේම ඇවිදිනවා
සම්මාස. ඔව් අන්න එතකොට මුළු සක්මනේදීම මම යනවා තමයි. දැන් මුලදී නම් අපි මම සක්මන් කරනවා කියලා ඔන්න යටිපතුල බලනවා කරන වැඩකුත් තියෙනවා මම කරනවා මම බලනවා ඒ වැඩකුත් එක්කනේ මේ බලීමකුත් තියෙනවා කිරීමකුත් එක්කනේ මේ වැඩේ පටන් ගන්න. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මේක බලන බැලිමත් එච්චර මේ මහ ලොකුවට ආසාවක් තරහක් එන එකක් නෙවෙයි නිසා බලන බැලමටත් ටිකක් කම්මැලිකමක් ඇති වෙනවා. ඒ වගේ මේ කරන වැඩේ වුණත් මහා වැදගත් වැඩකුත් නෙවෙයිනේ නිකන් ඔහේ ඇවිදීමක්නේ. කරන වැඩෙත් මහා මේ ප්‍රයෝජනවත් වැඩකුත් නෙවෙයි. එතකොට ඒ කරන වැඩේටත් ඔන්න ටිකක් කම්මැලිකමක් ඇති වෙනවා. එතකොට ওই දෙකම ඇති වෙනම ටික ටික ওই දෙකම ඇති වෙන්නේ නැති වෙන මොකද වෙන්නේ? බලන බැල්මත් යාන්තම් නිකන් ඔහේ බැල්මක් විතරයි. බලන්නෙත් නැහැ නැත්ෙත් නැති තත්ත්වයකට එනවා ටික ටික. ඒ වගේම කරන කෙරුවාවත් ඔන්න මම ලොකුවට කරන්න කියලා පටන් ගත්තට ඒකෙත් ඇති දෙයක් නැතුව ඔහේ නිකන් කරනවට කරන්නම් වාලේ ඔහේ ඇඟට ඕන විදිහට කෙරීගෙන යනවා. ඒතර මෙන්න මේ දෙක වෙනකොට මොකද වෙන්නේ? දැන් මුලදී ඔන්න මම යා ලොකුවට තියෙනෝනේ. මම මේක කරනවා මම මේක බලනවා කියලා ඔන්න මම ටිකක් ලොකුවට තියෙනවා. ඔක ටික ටික අර ලොකු දෙයක් නෙවෙයි නිසා ටික ටික මම යා මේකෙන් ඈත් වෙන හැටි පේනවද?
එහෙමයි සන්නත්.
කරන කෙනෙකුත් නැතුව බලන කෙනෙකුත් නැතුව නිකන් ඔය ඉබේ මේක ඉබේම මුළු සක්මනේම ඔය ඇවිදගෙන යනවා. එතකොට ඔය අතර හිත පිට යන්නේ වහම වෙනවද?
ඒක ගොඩක් අඩුයි සන්නත්. මගේ ඇස් දෙක පියවෙනවා. එතකොට මේ
එතකොට වෙන්නේ අන්න ඒකද? ඕකත් කම්මැලිනේ ඇති දෙයක් නෑනේ. ස්ට්‍රෙස් දෙක පියවෙලා මාරලාට නිකන් බැලන්ස් නැති වෙනවා. ඔය නිදිමත ඒක තමයි බැලන්ස් නැති වෙනවා වගේ නිදිමත එනවා වගේ. ඔය එක එක දැන්
මේක සමා වෙන්න. ඒක නිදිමත නෙවෙයි සමහරවිට මම හොඳ අවදියෙන් ඉන්නේ ඒත් මගේ ඇස් දෙක පිය වෙනවා.
ඔව් ඒක තමයි දැන් S2 පිය වෙනවා කියන්නේ ඉතින් නිදිමත හරි නිකන් මත් වෙලා වගේ ගතියක්කට නෙපත් වෙන ටික ටික. ඔව් එතකොට ওই වෙන්නේ මොකද අර කරනකේ මම යා ටික ටික ඈත් වෙනකොට මේක නිකන් කම්මැලිකමක් තමයි එන්නේ. මේක ලොකුවට ඇති වැඩක් නැති දෙයක් නැති වුනහම ඔන්න කම්මැලිකමක් වෙලා ඔය නිකන් යන්නේ යන්නම් වාලේ යනවා. හැබැයි ඔය ඕක ওই වෙලාවේදී ඔය සක්මන් කරනවා තමයි. ඔතෙන්දී මම යාට තියෙන වටිනාකම ගොඩාක් අඩු වෙලා තියෙන්නේ. දැන් අපි එදිනෙදා වැඩ කරද්දී දේවල් සාමාන්‍ය සමාජයේ ඉන්නකොට ලොකුවට මම යම් පෝෂණය වෙනකොට මම තමයි මෙහෙම කරන්නේ මං අරක දන්න කෙනෙක් මගේ මෙහෙම දේවල් තියෙනකල ලොකුවට මම අල්ලගෙන ඉන්නේ ඊට පස්සේ භාවනා කරන්න ගත්තාම මේක සක්මනක් පරයන්කයක් කරන්න ගත්තාම ඊට වඩා ටිකක් අඩු මට්ටමේ මම එක්කෙන්නේ හැබැයි එතනත් මම තමයි භාවනා කරන්නේ මම සක්මන් කරනවා මම තමයි මේක බලන්නේ ඔන්න මට හොඳට මේ කකුල දැනීම හොඳටම පේනවා මට බයක් භාවනා සක්මන් කරන්න පුළුවන් කියලා එතනත් මම එක්කින්න ඔයම් කිසි මට්ටමක. හැබැයි ඒකත් මේ ටික 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 අඩු වෙලා යනකොට උතන තියෙන මම යාට තියෙන වටිනාකම ගොඩක් අඩු වෙලා තියෙන්නේ. ඒ අඩු වෙන්න මෙයාට මේක දරාගෙන ඉන්න අමාරුයි. අන්නේ දරාගෙන ඉන්න අමාරු වෙනකොට මොකද වෙන්නේ? නිදිමතක්, කම්මැලිකමක්, එපාවීමක් එනවා. ඕක වෙනවා ඉතින්. හැබැයි ඉතින් කරන්න තියෙන තපස කියලා කියන්නේ ඕක කම්මැලි වුණත් එපා වුණත් ඕකම තව දුරටම එක දිගටම කරගෙන යන එක තමයි හොඳම වැඩේ තියෙන්නේ. ඊළඟට කරගෙන යනකොට ආයෙ සමහරවිට ආයෙස්සරක් වෙන හොඳ උද්යෝගයක් එන්න පුළුවන්. සමහරවිට ඔය ඩත්තර නිදිමත එන්න පුළුවන්. ඒ මොනවා ආවත් ඔය චක්‍ර කීපයක් කරගෙනකම් වැඩි වෙලාවක් එක දිගට සක්මන් කරන කරා නම් ඔය ටික ඕක වෙනස් වෙලා යනවා. මම
ඒක
ඒකට එපා වුණත් දැන් වෙනදා වගේ භාවන හරි කැමැත්තක් නැහැනේ. හීන ප්‍රණීත අවස්ථා දෙක තමයි ඕක. මේක කරන්න හරි ප්‍රණීත විදියට සක්මන් කරන්න කැමති මුලදී ඊට පස්සේ මේක එපා වෙලා යනවා. ඒ වුණත් වැඩේ කරන එක තමයි ඔය දෙකම අඳුරගෙන වැඩේ කරන එක තමයි හොඳ වැඩේ තියෙන්නේ. ඒ එතකොට ඊළඟට බලන්න මුලදී මේක ආශාවෙන් කරන්න කැමැති මම ඉන්නවා. මේක එපා වෙච්ච නිදිමත වෙච්ච මම ඉක්ුත් අනිත් පැත්තේ ඉන්නේ නැහැ. ඒතර ඊටත් වඩා එහා ඉඳලා මගේ දිහා බලන්න. මේ විස්තර බලාගෙන තව දුරටත් මේ ඕක එපා වුණත් කරගෙන යන එක තමයි හොඳම වැඩේ
තියෙන්නේ. ඒක සවනස්. හොඳයි සවනස්. ඔබ හන්දර ගොඩක් පිං සවනස්. තෙරුවන් සරණයි සවනස්.
නෑ තෙරුවන් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඔබට අවස්ථාවක් තියෙනවා මේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න Zoom hand එක ඔසවලා. හරි දැන් ඔබට පුළුවන් අන්මියුට් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්ස දැන් මගේ අත්දැකීම නම් ස්වාමීන් වහන්ස මට කිසි ફોકસ එකක් නැහැ. ફોકસ එක අඩු වෙලා තියෙන ගොඩක්. එහෙම වට සක්මනක පරයන්කේක එදිනදා කටයුතු වල කියලා වෙනස් වෙන ස්වභාවය අඩු වෙලා තියෙන්නේ. දැන් ඔබ වහන්සේ මෙතෙක් ධර්ම දේශනා වෙනුයි ඔබ වහන්සේ ඉස්සලා දිනු කමලහර දිනු උපදේශුයි ඒව ඔක්කොම බලාගෙන ඉන්නකොට අහගෙන ඉන්නකොට තේරෙන සම්දාස යම් කිසි සිදුවීම් මාලාවක් මට තේරෙන්නේ එහෙම විස්තර කරන්න හරි ගලණයක් හරි ක්‍රියාවලියක් වගේ එහෙම ස්වභාවයක් එක්ක ඒ ස්වභාවයට අනුගත වෙමින් යනවා වගේ කියලා තමයි ස්වාමීන් වහන්සේ තේරෙන්නේ ફોકસ එකක් වෙන වේලාවක ඒ බව දන්නවා. එහෙම ඒක දැනගත්ත කියලා ස්වාමීන් වහන්සේ ඒකත් ඔහේ යන එකක් තමයි කියන්නේ. ඒක නිසා කම්මැලි නීරස බවක් එන වේලාවල් තියෙනවා. හැබැයි මම ඒ වලට අවදිමත්. ඒක නිසා මට ඒව ඉස්සර මට ගොඩක් එහෙම වුණාම භව සත්‍යමත් වීම අත්හරින්න ආපු වේලාවල් ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඕනේ නැහැ මේක මම ආයි නිකම් ඉන්නවා කියලා. දැන් එහෙම ස්වභාවයකුත් නැහැ. නිකන් වේලාවකට අර මගේ පොඩි කාලෙට ගිහිල්ලා ඉන්න වගේ තමයි තේරෙන්නේ වේලාවකට ස්වාමීන් වහන්සේ. දැන් කොහොමද මම මේ වෙලාවෙදී මේක තවදුරටත් කොහොමද ස්වාමීන් වහන්සේ හසුරවන්නේ? දැන් මේක අඩුපාඩු තව තියෙනවා නම් කියලා උපදෙස් දෙන්න කියලා ඔබ වහන්සේගෙන් ඉල්ලා
සිටිනවා. ඔව් මෙහෙම මේක හසුරවන්න කියලා කියෙත් එතෙන්දිත් ආයෙත් මමනේ හසුරවන්නේ. ඊළඟ දවස් ફોકસ එක නැති වෙලා කියලාත් කියනවනේ. දැන් ඉස්සර ફોકસ එකක් යම් කිසි මට්ටමකට තියුණා. දැන් ફોકસ එක නැති වෙලක් කියලා කියනවනේ. එතෙන් දෙත් බලන්න ફોકસ එකක් තිබුණා මම ඉස්සර හිටියා. දැන් කිසිම ફોકસ එකක් නැති මමකුත් මට නේ මේ වෙලා තියෙන්නේ. එතනත් යම් කිසි මට්ටමකට මම කියනවා මට තමයි මේක ඉස්සර මෙහෙම තියෙනවා දැන් මට මෙහෙමයි කියලා. ඔන්න එදාට හිටපු මට සාපේක්ෂව දැන් ඉන්න මගේ ගැනත් දැන් කියවෙන්නේ. එතන ওই හැම අවස්ථාවෙදිම බලන්න ඒ හැම එකෙදිම මම යම් කිසි මට්ටමකට ඉන්නවා. අන්න ඒවත් තේරුම් ගන්න බලන්න. ඊළඟට මේ ફોකස් එක අඩු වෙලා තියෙන්නේ ඇත්තටම මේවයි තියෙන වටිනාකමක් නැති බව තේරිලාද? එහෙම නැත්නම් නිකම්ම අර උපේක්ෂාව කියන්නේ අර අඥාන උපේක්ෂාව කියන්නේ මේක කම්මැලිකමක්ද කියලා ඒකත් බලන්න. දැන් මොකක් හරි දෙයක් අපි කියමුද ફોකස් එක අඩු වෙච්ච දේවල් අතර බලමු. දැන් ඉස්සර ලොකුවට හරි වටිනායි කියලා දේවල් බැලුවහම සමහරට දැන් ඒවා ගණන් ගන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඉස්සර එච්චර වටිනාකමක් නැති කියලා ගණන් කලකලා නැති දේවල් දැන් ලොකුවට ගණන් ගන්නවා කියන්න පුළුවන්. එතකොට ඇත්තටම ફોකස් එක එක සමහර දේවල් වල ફોකස් එක අඩු වෙලා සමහර දේවල් වල ફોකස් එක වැඩි වෙන්න පුළුවන්. ඒතර ඔන්න ඔය විදිහත් බලන්න ඕන. නිකම්ම මේ හැම දෙයකම තියෙන වටිනාකම අඩු වෙලාද? එහෙම නැත්නම් මේකේ නිකම්ම තේරුමක් නැතුව කම්මැලිකමක් දැන් මෙහෙම භාවනාවක් මේ වගේ දේවල් කරගෙන යනකොට ගොඩක් වෙලාවට මේ මහා දේවල් නැහනේ. එතකොට දන්නේ නැතුව කම්මැලිකම කියන එකත් ඉස්සරහට එන්න පුළුවන්. එතන මේ ફોකස් එක අඩු වෙලා තියෙන ඇත්තටම කම්මැලිකමෙන්ද මේකට ඇති දෙයක් නැහැ කියලා තමන්ම තේරුම් අරගෙන ඇවිල්ලාද කියන එක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. දැන් මේව තමයි එක පැත්තකින් අර උපක්ලේශ විදිහට සමහරලාට එන්න පුළුවන්. එතකොට හිතන්ගිනවා මට ඉස්සර නම් මම මේව දේවල් පාසේ හරියට දුව වේගෙන් දුවනවා. දැන් මට මේක ගොඩදා ගන්න පුළුවන් කියලා හිතුවට ඇත්තටම දැන් වෙලා තියෙන කම්මැලිකම වෙන්න පුළුවන්. එතකොට අපි හිතන මේක මේ ගමනේ මේ ලැබෙච්ච හොඳ ප්‍රතිඵලයක් කියලා හිතන්න පුළුවන්. ඒවට රැවටෙන්න පුළුවන්. රැවටිලා උනන්දු අඩු කරගන්න. ගෙන මේ ගමනට බාධා මගේ හිත ඇතුළෙන් වෙන ගමනට බාධා තමයි මේවා. දැන් එහෙම වෙලා කියලා මම චෝදනා කරනවා නෙවෙයි එහෙම වෙලාද නැද්ද කියලා තමන්ම තේරුම් ගන්න එකයි තියෙන්නේ. අතුල් පැත්ත බලලා
එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් අර ඒ කියන්නේ ඔබ වහන්සේ විස්තර කරන විදිහට ඒ කියන්නේ සතිමත් වීම තුලින්ම තමයි ස්වාමීන් වහන්සේ වටින්ින් මට රචන දෙයලා කියන්නේ වටිනාකම් අඩු වෙලා කිය මම දීතු වටිනාකම් නැහැ කියන එහෙමත් ස්වභාවයකට මේ සති සිහියෙන් ඉන්නකොට ඒකත් එක ප්‍රැක්ටිස් එකක ඉඳලා ඉඳලම ඒ ස්වභාවයට පත් වෙලා වගේ කියලා තමයි ස්වාමීන් වහන්සේට තේරෙන්නේ.
ඔව් ඒක තමයි. දැන් එතකොට ඒක දැන් ඔබ සිහියෙන්ම තමයි බලන්න පුළුවන් එදා ඒ කාලේ මගේ තිබුණ තත්ත්වය දැන් තත්ත්වය කොහොමද කියලා ඒ සිහියෙන්ම තමයි බලන්න පුළුවන්. ඒක තමයි දැන් අනිත් දේවල් ප්‍රගුණ කරනවට වඩා සිහිය පුරුදු කිරීමේ අපිට වටිනාකම මේ කියන්නේ ඒකේ ලාභය තියෙන්නේ මොකද මගේම තියෙන අඩුපාඩු මටම මේ යන පාරේ තියෙන අඩුපාඩු වලින් මම ගලව ගන්න පුළුවන් සිහිය තියෙනවා. දැන් වෙන අය පාර කියන එක හරියටම දන්නේ නැතුව නිකන් ඔහේ අර කවුරු හරි කියන පළියට පාරක යනවා. දැන් මේ සිහියත් පුරුදු කරගෙන පාරක යනවා කියන්නේ පාරෙන් පිටපන්නකොට ඔන්න මටම තේරෙනවා මේ දැන් හරි පාරේ නෙවෙයි කියලා යන්නේ. එතකොට සිහියටම තේරෙනවා වෙනදා මේක කම්මැලි වුණේ මේක අතහැරලා දැන් මේ මෙහෙම තේරුමක් නැතුව මේ හරියට දැනගෙන නෙවෙයි සමහරට දැන් මම මේක අතහරින්නේ මේකේ වටිනාකමක් නැති බව තේරිලාම කියලා බව හරි ඒකේ අනිත් පැත්ත හරි ඔන්න Tamanටම තේරෙන්න ගන්න. එතකොට මේ අතහරින්න කම්මැලිකමටද නැත්තම් මේකේ වටිනාකමක් නැති බව හරියටම දැනගෙන දතාරින්න කියලා ඒකත් සියයෙන්ම තේරුම් ගන්න පුළුවන්. ඒත් ඒ පැත්තත් හොයලා බලන්න.
ස්වාමීන් වහන්සේ උතුරු මේ දැන ගැනීම තේරුම් ගැනීම. ඒක උසන්සි මේවෙත් මම ඉන්නවද? තේරෙන්නේ ස්වාමීන් වහන්සේ එතන.
ඒක තේරෙන්නේ නැත්තේ මට
නෑ. මං තේරුම් කියන්නේ මේ අත්දැකීම ගොනු වෙනකොට තේරෙන ස්වභාවයක් දැනෙන ස්වභාවයක් තියෙනවනේ. ඒක මම ඔබ වහන්සේලාට ප්‍රකාශ කරන්න බැරි විදිහට වැරදිද?
ඒක තමයි
තියෙන්නේ. මම වැරදිද කියන එක නේ ස්වාමීන් වහන්සේ මං හොයන්නේ. දැන් මේ මාර්ගයක දැන් දන්නේ නැති මාර්ගයකටනේ මුලින් මං ඇතුළුනේ. ඒතොර මේක යන විදිහක් මේක නේ කැලේ යනවද කොහෙද යන්නේ කියලා තෝරගන්න එක. ඒකෝට ඒකයි මං අහන්නේ ස්වාමීන් වහන්සේ කොහොමද එතන මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ කියන හිතනවාද
කියලා. ඒක තමයි. දැන් ඔබ තේරෙන්නේ නැති තැනකට අපි යන්නේ. තේරෙන්නේ නැති තැනකට යනකොට අපිට මෙහෙම වචන වලින් මේ සම්මුති වලින් මේක තේරුම් කරගන්නත් කොහොමත් බෑ. ඒතර මෙන්න මෙහෙම ගියත් මෙහෙම වෙන්න පුළුවන් කියලා නිකන් වචන වලින් කියන්න පුළුවන්. ඒතර බලන්න ඇත්තටම දැන් මේක දැනීමේ මේකක් තියෙනවාද? මම කියන්නේ හැම දැනීමකදීම මම එක් ගොඩ නැගෙනවද නැද්ද කියලා ඔන්න තමන්ම හිතලා බලන්න ඇතුළට. ඒක ඇත්තද කියන එක ගැන ඔන්න තමන්ටම මේක විස්තර කරලා හිතලා බලන්න පුළුවන්. අපි උදාහරණයක් කිව්ව මේ වෙලාවේ මොකක් හරි කියන වචනයක් දැන් ඇහෙනෝනේ කනට ඇහෙනෝනේ. මේ කතා කරන වචන මේ මේක දිගේ මයික් එක දිගේ ගිහිල්ලා ඉන්ටර්නෙට් එකෙන් ඇවිල්ලා නේද මොකක් හරි ෆෝන් එක හරි කම්පියුටර් හරි ඒකේ ස්පීකර් එක කම්පණය වීමක් නෙවෙයි. ස්පීකර් එක කම්පණය වෙනකොට ඒතර ඊට සාපේක්ෂව වාතය කම්පණය වෙලා කම්බරේ කම්පණය වෙනවා. කම්බරේ කම්පණය වුණාට ඊට පස්සේ යන්නේ ඊට සාපේක්ෂව හිත ඇතුලේ මේ කම්පණයට සාපේක්ෂව හිත ඇතුලේ වචන හදලා වාක්‍ය හදලා මේක තේරුම් ගන්න. එතකොට මේක ලොකු ප්‍රොසෙස් එකක් හිත ඇතුලෙන් සිද්ධ වෙනවා. මෙන්න මේ ප්‍රොසෙස් එක සිද්ධ වෙනකොට මේ තියෙන දේවල් මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම 100%ක් ඇත්තයි කියලානේ අපි හිතාගෙන ඉන්නේ. දැන් බලමු දැන් මෙතන මේ සූම් මීටින් එකක් තියෙනවා. මීටින් එකේ ඉන්න අය ඇත්තට කට්ටිය ඉන්නවා මෙහෙම කතා කරනවා. මෙහෙම සාවින්නහස කෙනෙක් උත්තර දෙනවා ප්‍රමාණ ප්‍රශ්න අහනවා. තව පිරිසක් ඉන්නවා කියලා මේක අපි ඇත්තටම හිතෙන් මවාගත්තු මීටින් එකක් නේ. එක පැත්තකින් බැලුවාම නේද වර්චුවල් මීටින් එකක්. එතන ගත්තත් මේ විදිහට මේක වර්චුවල් මීටින් එකක් කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මේ විදිහටම කීප දෙනෙක් ඔක්කොම මෙහෙම එක ශාලාවකට එකතු වෙලා කතා කරන්න ගත්තොත් එතකොට ඒක වර්චුවල් මීටින් එකක් කියලා අපිට තේරෙන්නේ නැහැ නේද? ඒතර ඔන්න මට පේනවා ඔන්නම් අතින් අල්ලලා බලන්න පුළුවන් ගඳ දැනෙනවා. ගඳ සුවඳක් දැනෙනවා අතින් අල්ලලා බලන්න පුළුවන් ඕනනම් ලෙව කාලා බලන්න පුළුවන් ඒ හැම දෙයක්ම එතකොට මේ ආයතන පහෙන්ම සිග්නල් එනවා. දැන් මේ වෙලාවේදී යන ස්ක්‍රීන් එකකින් වර්ණ රටාවක් එනවා ස්පීකරෙන් ශබ්ද රටාවක් එනවා ඒ දෙක හරහා අපි වර්චුවල් මීට් එකක් හදාගෙන තියෙනවා. අතෙන්දී ආයතන පහ හරහාම සිග්නල් එන්න ගන්නවා. එතකොට මේක අපිට යම්කිසි මට්ටමකින් තේරුම් ගන්න පුළුවන් මේක වර්චුවල් මීට් එකක් කියලා. අතෙන්ට ආවම ආකාර පහකින්ම හතර වටින්ම සිග්නල් එනකොට අපිට මේක වර්චුවල් එකක් කියලා තේරුම් ගන්න බෑනේ නේද? එතකොට ඕක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ ආයතන කියන ඒවා මායාවේ දේවල්. මායාව අපිට අටවලා දීපු දේවල්. අපිට මේක ඇත්තමයි මේ ලෝකයක් තියෙනවා මෙතන මමෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා කියලා හදාගෙන තියෙන්නේ මෙන්න මේ වහරහා එන සිග්නල් වලින් මවාගත්තු ලෝකයක්. මවාගත්තු මමෙක් ඉන්නවා කියලා. ඒතර මේ හැම දැනීමකදීම මේ ලෝකය පෝෂණය වෙනවා. මමයා පෝෂණය වෙනවා. මේක ඇත්තයි කියලා මේක බැරදි දෘෂ්ටියකට එනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මාර්යාට මතක් කරනවා. මේ මාර්යා හදලා දීපු මේ ආයතන හයම මම පාවිච්චි කරනවා. හැබැයි පාවිච්චි කරන්නේ මේ මාර්යා මේ ආයතන වලින් මෙවට අහුවෙලා නෙවෙයි. මේක තේරුම් අරගෙන මේකෙන් ගැලවීම සඳහා දැනටම බුදුරජාණන් වහන්සේ ගැලවිලා ඉන්නේ. ඒතර ආයතන හය පාවිච්චි කරනවා. පාවිච්චි කරාට මේක බොරුවක් කියලා හරියටම තේරුම් අරගෙන තමයි මේකෙන් හදාගෙන තියෙන මේක මායාවක් කියලා තේරුම් අරගෙන තමයි පාවිච්චි කරන්නේ. විතර පෘථග්ජන විදියට අපි කරන්නේ මොකක්ද මේකෙන් කියන දේ ඇත්තමයි කියලා ඔන්න ඒක බාර ගන්නවා. බාරගෙන මේ වෙලාවේ සාමින්හන්සේ කෙනෙක් ඔන්න මට දොස් කියනවා. මගේ අඩුපාඩු කියනවා. ඊළඟට මේ වඩ පිට ඉන්න ඇත්ත ඒක අගෙන ඉන්නවා. ඔක වර්චුවල් මීටින් එකක් කියලා ටිකමට නිකමට හරි තේරෙනවානේ. ඊළඟට අපි බලන්නේ වීඩියෝ ගේම් එකක් ගහනකොට එහෙම නැත්නම් ටීවී එකේ මොකක් හරි අපි කැමතිකම් ෆිල්ම් එකක් එහෙම බලන වෙලාවදී බලන්න. ඒතර ඒකට අපි ඇතුළටම ගිහිල්ලානේ. සමහර වෙලාවට ඔන්න මේ මම ලස්සන මේ දැන් ගෑනු කෙනෙක් ෆිල්ම් එකක් බලනවා නම් අර ඒ ගෑනු කෙනා අර ෆිල්ම් එකේ ඉන්න ප්‍රේමවන්තයගේ චරිතයට ඒක ඇතුළටම යනවනේ සමහර වෙලාවට. ෆිල්ම් කෙනෙක් ෆිල්ම් එකක් බලනවා නම් ප්‍රේමවන්තයාගේ චරිතයටම ඇතුළටම යනවා. එයාට දුක හිතෙන වෙලාවට මටත් දුක හිතෙනවා. එයාට සතුට දැනෙන වෙලාවදී මට සතුට දැනෙනවා. ඒක ඇතුළටම අපි කිඳා බහිනවනේ. ඉතින් ඒ වගේම තමයි මේ ආයතන හයෙන්ම සිග්නල් එනකොට මේක සංසාරයක් තිස්සේ කල්ප ගානක් තිස්සේ මේක ඇතුළටම කිඳා බහපු අපිට මේක බොරුවක් කියලා තේරෙන්නේ නැහැ. මේක ඇත්තමයි කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් මේකට තියෙන්නේ මේ මොහොතටම ඇවිල්ලා මේ හැමදෙයක්ම මේක දිහා බලාගෙන හිටියත් මේක ඇත්තද බොරුද කියලා මේක ඇත්තටම Tamanටම තේරුම් ගන්න පුළුවන්. ඒක දිහා බලාගෙන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. It's virtual meeting එකක් වුණත් ස්වාමීන් වහන්සේ physically අපි එහෙම හම්බ වෙලා මේක කතා කරා. දැන් ඔබ වහන්සේ විස්තර කරලා දෙන්න දෙට ඇත්තට මේක මායාවක්. මායාවක් බව දැන ගැනීමද ස්වාමීන් වහන්සේ?
ඒක තමයි මායාවක් බව දැනගෙන දැන ගැනීම කියන්නේ අපි පිටින් ඉම්පෝට් කරපු දැනුමක් නේ. මගේ දෙයක් නෙවෙයි. දැනුමක් බව දැනගෙන ඊට පස්සේ ඒක ඇත්තද නැද්ද කියලා හැම දැනීමකදී මේක උරගා බලන්න තියෙන්නේ. මේ කියන කතාව බුදුරජාණන් වහන්සේ කියන කතාවද ඇත්ත, මේ ඇහෙන් කණෙන් මට දෙන කතාවද ඇත්තද කියලා මොකද්ද කියලා ඔන්න තමම බලන හැරිලා.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ආයතන හරහා තොරතුරු සම්ප්‍රේෂණය වෙනවා. වෙලාවකට හිතන ස්වාමීන් වහන්සේ ඉතින් ඇත්තටම බලන කෙනෙක් මම ඔබ වහන්සේට මේක කියනකොට මම කියනවා තමයි මට දැනීමක් හැඟීමක් තියෙනවා කියලා. ඒ තොරතුරු මත යම් යම් දේවල් සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන දේවලුත් ඉතින් නැති වෙලා යනවා. එතකොට ඇත්තට මම ඉන්නවා කියලා මං හිතන්න ඕනේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. මම දැන් අර මුල කාලේදී එම හිතුවා තමා. ඒ කියන්නේ සත්‍ය මේක දියුණු කරනකොට මට එහෙම අවස්ථා ඒ කියන්නේ අඩු වෙලා තියෙනවා. වැඩේ ඉතින් ඒ අනුව ස්වාමීන් වහන්සේ සිද්ධ වෙනවා. ඒකට දැන් මම මැද්දට පනින්නත් ඕනේ. ඒ පනින වෙලාවල් තියෙනවා. පනින ස්වභාවයන් තේරෙනවා. බොහෝ වෙලාවෙදී දවසේ කටයුතු නිරීක්ෂණය වෙනකොට මම නිරීක්ෂණයක්වත් එන්න ඕනේ නැහැ සංස මම හිතනවා දැන් වැඩක් කරන්න ගියොත් ඒක ඒකට අදාළ විදිහට අනුගත විදිහට සිද්ධ වෙනවා වගේ තමයි මට තේරෙන්නේ. මට කොහේ හරි ඉර වෙලක් කියලා හිතන වෙලාවක් මම දන්නේ නැහැ සංස නැස කොහොමද මේක ගිලිහන්නේ
කියලා. ඔය ඉතින් ඔතන දැනීමක් උඩ ඉන්න පුළුවන් කියලා කියනවනේ. දැන් මම එකපාරට හොඳට කුණහප්පෙන් බලින්න ගත්තත් මේ ප්‍රසිද්ධියේ මොකද වෙන්නේ? දැනීමක් කියලා අතහරින්න පුළුවන්ද? එතකොට අමාරු වෙනවා. දැන් අපි ওই දැනීමක් මට ඔන්න මේක ඕන දෙයක් වෙන්න පුළුවන්, මෙතන මමෙක් නැහැ කියලා ඉන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා. අර වගේ එකපාරට දෙයක් වුණොත් ප්‍රසිද්ධියේ පාරමැදදී ඇඳුම් කඩන් වැටුණොත් එතකොට මම යාට නෙවෙයි උනේ කියලා අතහැරලා දාන්න පුළුවන්ද? ඉතින් ඕක තමයි අපි හිතන් ඉන්නවා මෙහෙම පුළුවන් ඇති කියලා. ඒ වගේ දෙයක් වුණාම තමයි ඔන්න මම යට ඉඳලා මතුවලා ඉන්නේ.
එහෙමයි.
ඒක දැනගෙන ඉන්න එකයි තියෙන්නේ. ඒක දැනගෙන මෙන්න මේ මායාවක් මේක ඇත්තටම මායාවක්ද නැද්ද කියලා තේරුම් අරගෙන මෙහෙම වුණත් එතකොට එහෙම වෙන්න අපි අර මේ කම්මැලි කමෙන් අතහැරීමකුත් නෙවෙයි මේක දැනගෙනයි මේක අතහැරීම සිද්ධ කරන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. පිසි දෙන ස්වාමීන් වහන්සේ තේරුම් කරලා දුන්නට උවහන්සේමව කොටු කරනවා කිව්වනවා මගේ. ඒව මට ඒක තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම දන්නවා මට මේ ගමනේ අනකොට මට ගොඩාක් මේ වෙලාවේ දැන් උපදෙස් ඕන වෙලා කියලා අර ඒක සතියෙන් ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඒක ගොඩක් දැනෙන්න පටන් ගන්නවා. කියන්නේ අර සැක සහිත බවක් ඇවිල්ලා තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මට ඒක निराකරණය කරගන්න නැතුනොත් මට යන්න බැහැ වගේ තේරෙන්නේ.
නැහැ ඒක තමයි. ඇත්තටම දැන් අපි මෙච්චර සංසාරේ පුරා කරගෙන ආපු දේ නැතුව අනිත් පැත්ත හැරෙනකොට අපේ හිත ඇතුළෙම සැක උපදවන එක ඕක තමයි ස්වභාවය. දැන් මෙහෙම හරි අහන නිසා මෙහෙම සැකයක් තියෙන බව හරි දන්නවනේ. දැන් මේක කෙලින්ම පිළිගත්තා නම් දැන් වෙන ආගමක නම් ඔන්න කෙලින්ම පිළිගන්න කියන දෙවියන් වහන්සේ තමයි මේක කරේ කියලා. දැන් එතකොට කිසිම සැක කරලා මෙහෙම ප්‍රශ්නයක් අහන්නවත් මේකක් නැහැනේ. දැන් මෙතන මෙහෙම ප්‍රශ්නයක් අහලා මට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේක හරිද වැරදිද කියලා හරි තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම දැන් මේකට උත්තරයක් දෙන්න ගියාම දැන් මට උනත් මේකට හිතන්න වෙනවනේ තව 10ක් විදිහ මේ වගේ උදාහරණයක් දුන්නොත් හොඳයි කියලා හරි. ඒක නොවි විදියට අපිට මේක සැක එන වෙලාවේදී කතා කරන එකම තමයි ටික ටික සැක දුරු වෙන්නේ. මේක නැත්තම් කතා නොකර මෙහෙමයි කියලා හිතන් හිටියොත් දන්නම නැතුව ඒ සැකේ පැත්තකින් පෝෂණය වෙන්නත් පුළුවන්.
එහෙමයි ස්වාමීනාසේ. ඒක තමයි ස්වාමීනි. මම කාලයක් එහෙම නොකර හිටියා. මට තේරුණා එහෙම ඉන්න බෑ කියලා. එතකොට මම වැර ඒ කියන්නේ මට දැනෙන දේ හරි කියලා මම අරගෙන වැරදි දෘෂ්ටියකට ගිහිල්ලා ගොනු වෙලා ඉන්නවා. ඒක හරි කියලා ඒක දන්නේ නැහැනේ මම කතා කරන්නේ තුනම.
ඒක තමයි
බොහොම පිං සිද්දෙනවා ස්වාමීනාසේ. තේරුම් කළා දුන්නට තේරුවන් සරණයි ස්වාමීනාසේ.
තේරුවන් සරණයි.
එහෙමයි ස්වාමීනාසේ. දැන් ඔබට තව අවස්ථාවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ වෙන ප්‍රශ්න නෑ වගේ පේන්නේ. මම එමනම් සාකච්ඡාවාරය අවසන් කිරීමට වාසේ අද දිනත් අප වෙනුවෙන් ගාම් වටිනා ධර්ම කරුණු රාශියක් පහදා දුන්නා. ඒ වහන්සේ වෙනුවෙන් කළ කාලය වෙනුවෙන් ඔබ වහන්සේට ඉතාම කෘතඥ වෙනවා. පද්මා, එන ඔබට බාරයි ඉදිරියට කරගෙන යන්න.
බොහොම පින් බඳුල අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට නමස්කාර කිරීමටත් පුණ්‍ය අනුමෝදනාවටත් අවසරයි. අපිට අද දින ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් අසන්න ලැබුණා. නම කීමට අවසරයි ධම්මසරණි ස්වාමීන් වහන්සේ විසින් දේශනා කර ධර්ම දේශනාව. ඒ වගේම නැවතත් නම කීමට අවසරයි අපේ ධම්මගුප්ත ස්වාමීන් වහන්සේ විසින් ඔබට තිබුණ ප්‍රශ්න ඒ අත්දැකීම් පිළිබඳ ඔබගේ ගැටලු निराකරණය කර ඉතින් උන්වහන්සේලා දෙපළට ඉතාමත් පින් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ නිස්සරණ වනයේ මගින් අපට මේ සඳහා සහයෝගය සියලුම ස්වාමින් වහන්සේලා විසින් ලොකු ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලා අප වෙත ලබා දෙන සහයෝගය ඉතාමත් අගය කරන අතර මේ සියලුම දෙනාට මේ භව ගමන ඉතා ඉක්මනින් කෙළවර කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ සවන් දෙන ඔබ සැමටත් ඉතා ඉක්මනින් මේ සසර ගමන කෙළවර කර ගැනීමට හේතු වේවා. මේ ධර්ම දේශනා ධර්මයේ සවන් දීමේ කුසලයේම හේතු වේවා. අපි දැන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය. එත්තාවතාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය. එත්තාවතාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මංසදා. අපගේ මියගිය නෑයින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හොතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හොතු සුභිතා හොන්තු ඥාතයෝ. අපට බාලයන්ගේ ආශ්‍රයක්ම නොලැබේවා. මේ කරන ලද පින්වලින් බාලයන්ගේ ආශ්‍රයක් නොලැබේවා. නිවන් දක්නා දක්වාම සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා. අපි ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය. අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේට නමස්කාර කිරීමට.
නැයි
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හතු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත් තේන කතං සබ්බං අච්ඡයන් කමත මේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හොතු.
ද්විතියම්පි ඕකාස කමාමි බන්තේ
සුඛී හොතු.
තතියම්පි ඕකාස කමාමි බන්තේ
සුඛී හොතු. නිබ්බාන පච්චයෝ හොතු. අභිවාදන සීලෙස නිච්ඡං වද්දා පචායිනෝ තත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාට්‍ය සද්දා සීලන් දයාව සම්බුද්ධ පුත්තන් නම්මා මහං.
මේ පැත්තෙන් ඉසන්දි වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.